అవసరాయి స్వామిన హంస పంపిణీ తెరకిరీమట එතුමා මට එහුණ තව කාරණයක් මතක කරන මේ දැකීම දැකීම විතරයි මේ එක ගැන සිටීමයි ප්‍රශ්නේ. ඒ ගැනත් යම් කිසි කිරීමක් කරන්න පුළුවන්ද ස්වාමී?
තෙරුවන් සරණයි. දැන් ගොඩාක් දුරට දැන් වෙන්නේ ඇත්තරම එතුමා මතු කරපු කාරණයක් එක ගත්තොත් දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති වෙනව නම් ඇත්තරම මේ ඒ කරුණින්ම ඉතර වෙනවා. ආයි මේ සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් ඒවට යන්නම ඕන නැහැ. දිත්තේ දිට්ඨමත්තං වෙනවනම් දුටු වෙහි දැකීම මාත්‍රයක් පමණක් වන්නේය වෙනවනම් ඇත්තරම මේ එකරුණින්ම ඒ ප්‍රතිපදාවෙන්ම ඉතරවීම ඉස්මතු වෙනවා. හැබැයි අපිට ගොඩාක් දුරට දැකීම මාත්‍රයක් පමණක් වන්නේ කියලා අපි ඒක මේ දැන් කියන්නේ දැකීම දැක් දැන් මෙයා කවුද මේ දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේ කියලා කියනකොට මේ ඒක හුදෙක් හුදු තමන්ගේ නිගමනයක් බවට පත් වෙනවනේ. ඒක තමන්ගේ කියලා යන්නේ නැහැ, වැටහීම් මාත්‍රයකින් ඒක තමන්ගේ වෙනවා. එතකොට ඒක විඤ්ඤාතයක් බවට පත් වෙනවා. ඒ විඤ්ඤාතයක් බවට පත් වුණාට පස්සේ දැකීම මාත්‍රයක් කියන තැනින් මේ ඊතරවීමක් ඉස්මතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ නැත්තම් ඒක නැවතත් අපි මේ අපේ තව නිගමනයක් නිර්වචනයක් කියන තැනින් නතර වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩාක් දුරට අර ඒ තැනට වැටුණොත් නිකන් නිෂ්කාරණේ නිර්පරාදේ අපි යම් කිසි තත්ත්වයකට පත් වුණා කියන මේ ලඝු වීමකින් නතර වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා එතනදි ගොඩාක්ම වැදගත් වෙන කාරණේ තමයි දැන් ඔය ඔක්කොම තමන් අපි ගොඩාක් දුරට කරන්නේ මේ අර අපි නොයෙකුත් මේ විග්‍රහ ඉස්මතු කරගෙන තියෙනවා. ඉතින් පෙනීම කියන්නේ මොකක්ද කියලා සත්‍යවාදීවම හොයලා කියන යථාර්ථය හොයනකොට මේ ප්‍රඥාවී කෘත්‍ය ඉස්මතු වෙන්න නම් පරතෝඝෝෂය කියන පැත්තටම ගිහිල්ලා ඒ පරතෝඝෝෂයට අනුරූප ආධ්‍යාත්මිකව තමන්ගේ පැත්තේ මානසිකාරයකට යෝනිසෝ වශයෙන් විය යුතුයි. අන්න එහෙම වුණොත් තමයි දිත්තේ දිත්තමත්තන් කියන පැත්තට යොමු වෙන්න පුළුවන්. සැබෑ ඊතර වීම ඉස්මතු කර ගැනීම වෙන්න පුළුවන්. අපි අර එතුමා ඉන්නෝ නම් අපි එතුමාගෙන් පොඩ්ඩක් ඒ කරුණු ගැන එතුමා ඇත්තටම බොහොම හොඳයි ප්‍රශ්න ඉදිරිපත් කරපු එක. ඒත් එක යන් තියෙනවා නේද අපේ සර්? හොඳයි.
ඔල පින්සානන්ස මේ රවින්ද්‍ර මහත්තයාත් ඇත්තට මම මීට ඉස්සෙල්ලා මේ මේ කරුණට අර උච්ඡේද සාස්ෘත දෘෂ්ටිය ගැන ඇත්ත නැත් යන සම්බන්ධයෙන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මට පැහැදිලි කරගන්න. මේකටත් වෙලාව තියෙනවා නම් අනිත් අයට වෙලාව දෙන්න ඕනේ නැත්නම් ස්වාමීන් වහන්සේ කැමති එකත් අහන්න. මේ ස්වාමීන් වහන්සේලාගෙන් අපි මේ අහන දෙයක් තමයි ස්වාමීන්, දැන් ඇපල් ගෙඩියක් තියෙනවා අපිට පේනවා, නමුත් අපිට වර්ණ සටහනක් පේනවා ඇහැට, නමුත් මේක නැහැ කියලා හිතන්නේ කියනවා. මෙතන එහෙම පෙන්නන්න නැහැ කියලා කියනවා. නමුත් අපි මේක කනවා, අපේ ශරීරයේ වැඩෙනවා, අපිට ප්‍රෝටීන් ලැබෙනවා, අපේ ජීවිතේ මේ පවත්වාගෙන යන්න උදව් වෙනවා. ඇයි මේ තියෙන දේ මේක සමුහිත ලෝකේ භාවිතා කරන විදිහට අපි මේ තියෙන දෙයක් තියෙන විදිහට ගන්නවයි, නැත්නම් අපි පරමාර්ථ ලෝකේ ඒ විදිහට හිතනකොට ඇති දෙයක් නැති විදිහට හිතනවා, නැත්නම් සිටිවිල්ලක් ඇති වෙලා නැති වෙලා අනිත් වෙලා යන ඒක හින්දා මේක නෑ කියලා හිතනවාද? මට මේක මේ හරි ගැටලුවක් ස්වාමීනි. මේ අපිට භෞතිකව ෆිසිකලි පේන දෙයක් අපිට ඒක තමයි ඇහැට වර්ණ රූපයක් විතරයි වැටෙන්නේ. එතනින් එහාට සිතෙන් සිත වෙනක මඤ්ඤණා කරන එක තමයි වෙන්නේ. නමුත් ෆිසිකලි තියෙන දෙයක් කොහොම අපි නැහැ කියලා හිතන්න සමහරවිට.
ඇත්තරම භෞතිකව තියෙන දෙයක් අපි මේ නැහැ කියලා යන ගියොතින් ඔබතුමා මෙනෙහි කළා වගේම මේ පවතින ලෝකයේ අසත්‍ය පැත්තරනේ යන්නේ වෙන වෙනිට නැහැ කියන එක එක. ඇත්තටම මේක ගැළපෙන්නේ නැහැ. මේ ඔබතුමා ඇත්තටම හරි හොඳයි කියන්නේ යම් කිසි මේ හිවීමක ඉන්නවා බොහොම අවංකවම නිර්ව්‍යාජීව මේ කරුණ ඉදිරිපත් කරන නිසා ඇත්තටම මේ තියෙන දෙයක් අහිමුණොතින් අර තියෙන දෙයක් නැති වෙනවා කියන පැත්තට ගියපු ගමම්ම සාස්වත උච්ඡේද දෘෂ්ටියට යනවා. ඒ කියන්නේ තියෙන දේ නැති වෙනවා කියන තැනට යනවා. ඒක ඇත්තටම මාත්මයා ඔය සබ්බාසව කියන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ කියනවා චන්නන් දිට්ඨීන අඤ්ඤතරන් දිට්ඨී. ඒ කියන්නේ දෘෂ්ටි හයක් තියෙනවා. මේ දෘෂ්ටියෙන් තව එක දෘෂ්ටියකින් වැරදි දෘෂ්ටියකින් නතර වෙනවා. තියෙන දේ නැහැ කියලා ගන්න යෑම. දැන් මම මෙහෙම කියමු. දැන් අර කලින් පොඩ්ඩක් අර නාසිසස් කිය උපමාව පොඩ්ඩක් ගන්නම් මම. දැන් ඒකෙදි අර ප්‍රතිබිම්බයක් නැහැ කියන්න බැහැනේ. ඒක වැරදිනේ නැහැ කියලා කියනොත් නැත්තම් ප්‍රතිබිම්බයක් නැත් නේද මහත්මේ? ප්‍රතිබිම්බයක් නැත්තම් නාසිසස් අදත් තේනවා. ආයි අද ඇවිල්ලා එතන නැත්තම් හිටින්නේ නැහැනේ. අර පිළි ප්‍රතිබිම්බයක් ඉස්මතු වෙච්ච තැනක දෙවගණක් ඉන්නවා කියලා ගත්ත
සිතවිල්ල
වැරදි වැරදිනේ නේද? අන්නේ වැරදි විදියට ගත්ත සිතවිල්ලක් තියෙනවනේ. හැබැයි ඒකේ ඇත්ත දැක්ක තැනට තව දුරටත් ඒක සිතවිල්ලක් වෙන්නේ නැහැ. ඇත්ත දැක්ක තැනදී නේද? ඇත්තරම මහත්මයා ඔබතුමාගේ නම කුමාර කියලා එහෙමද? කුමාර මහත්මයා මෙහෙමනේ. දැන් අපි හිතමු දැන් ඒ නාසිසස්ගේ කතාවේදී නාසිසස්ගේ කතාවේ හැටියට නාසිසස් මැරුණනේ. මැරුණට පස්සේ එතන ওই කතාවේ හැටියට මලකුත් පිපෙනවා. නන්නාඳුරන මලක් පිපෙනවා. ඒකට නම දානවා නාසිසස් මල කියලා. එයාගේ නම සිහිපත් කරලා. ඒක දැන් ඇත්තරම නාසිසස් නිකන් නිෂ්කාරණේ මැරිච්ච එක අපරාධනේ. ඔබතුමා යෝජනා කළොත් නාසිසස් බේර ගන්න නම් මොකද්ද කරන්න ඕන කියලා හිතෙන්නේ?
අර අර දැන් අතන මේ අපිට ඉමේජ් මේ කියන්නේ අර වතුරට ඇදෙන ඡායාව ඇත්ත ස්වභාවය එයාට තේරුම් කරගන්න හැකියාව තිබ්බනම් ඒක යථා ස්වභාවය.
හරියට හරි. අන්න යථා ස්වභාවය ලස්සනයි ඒ වචනේ. තිබුණා නම් යාව නිකරුණේ මැරෙන්නේ නැහනේ නේද?
එහෙමයි සර්.
ඇත්තට එතන මහත්මයා දෙවගණක් එළිය ඉඳගෙන කියනකොට නාසිසස්ට මං අහන්නේ නාසිසස්ට දෙවඟනක් ඉන්නවද නැද්ද? නාසිසස්ට ඒකෙදි
එතෙන්ද ඉන්නසම්?
හරි. අපි එළිය ඉඳන් කිව්වොතින් ඇත්තරම මේ ඒ පිළිබිඹු ඡායාවේදී ඊදිච්ච තැන දෙවඟනක් ඉන්නවද? ඇත්ත පැත්තෙන් ගත්තොතින් සත්‍ය
රවින්ද්‍ර මාත්‍රෙන් ඉදර කියන එක තමයි බල්ලගේ ඉමේජ් එක.
හරි. ඒ ඔව් ඇත්ත පැත්තෙන් ගත්ත සත්‍ය පැත්තෙන් ගත්තොතින් එහෙම ගන්න බැහැනේ නේද?
එහෙමයි සර්.
බෑ. එතකොට එහෙනම් වතුරේ දෙවඟනක් ඉන්නවා කියන්න හෝ එහෙම නැත්නම් නෑ කියන්න හෝ කියන්න බෑ අපිට එහෙම ඒ පැත්තෙන් බැලුවොතින්. හැබැයි නාසිසස්ත දෙවඟනක් හිටියා. නාසිසස්ත දෙවඟනක් හිටපු නිසා නාසිසස් මරණයටපත් වුණානේ. එතකොට නාසිසස් බේර ගන්න නම් අපි ඇත්තටම මේ වෙලාවේ අපි කළ යුත්තේ මොකද්ද? නාසිසස් ජීවිතේ බේර ගන්න අපි කැමියාව ගොඩ තියන්න නම් ජීවත් කරවන්න නම් අපි කළ යුත්තේ මොකද්ද?
එයාට ඇත්ත යථාභූත ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න. නමුත් ස්වාමීන් වහන්සේ ගේන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එයාගේ ප්‍රඥාව වැඩිලා තියෙන ආකාරයට ඉතින්දී අපි කියන දේ අවබෝධ කරගන්න යනකොට පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. එයා මරණින් අපිට හරියටම බේර ගන්න පුළුවන් කියලා අපිට හිතන්න බෑ ස්වාමීන් වහන්ස. එයාගේ හිතීමේ ප්‍රඥාවේ ප්‍රමාණය අනුව අපිට තීරණය කරන්න තමයි ඒක තීරණය වෙන්නේ ස්වාමීන් වහන්ස.
හරියට හරි. ඔබතුමා හරියටම හරි. එයා එතකොට දැන් හිතමු දැන් නාසිසස් ගේ යාළුවෙක් කියලා කුමාර මහත්මයා. කුමාර මහත්මයා මේ නාසිසස් බේර ගන්න නම් නාසිසස්ට විස් මොකද කරන්න ඕන දැන් ඔබතුමා උදව් කරන්න යනවා නම්
ඇත්තටම අර මෙතන යථා ස්වභාවයක් නැහැ මේක මේ කෙවණැල්ලක් මේ ඡායාවක් වැටීම ඔබ වැරදි විදිහට හිතනවා ඒ හිතීම වෙනස් කරගන්න ඕනේ මේ
කියන යථා ස්වභාවය ඇත්ත ඇති හැටියෙන් නාසිසස්ට කියලා දෙන්න ඕන නේ
එහෙමයි සන්නේ
හැබැයි නාසිසස්ට කියලා දැන් කුමාර මහත්තයා කියලා නොදුන්නනම් නාසිසස් අනිවාර්යයෙන්ම මැරෙනවනේ
එහෙමයි සන්නේ
හැබැයි නාසිසස්ගේ පැත්තේ තියෙන්න ඕන නේද මේ ගුණාංග ටික ඔබතුමා කලින් මතක් කළා වගේ
එහෙමයි සන්නේ
මොකද්ද තියෙන්න ඕන ගුණාංග ටික
එයාට හිතන්න පුළුවන් හැකියාව
හරි
අපේ මේ කියන එක පිළිගන්න ස්වභාවයක් තියෙන්න ඕනේ. එයාට හිතන්න පුළුවන් වෙන අපේ කියන මේ එක නුවණින් ඒ දෙක තමයි කල්‍යාණ මිත්‍රෙක් විදියට අපි කියන දේ විශ්වාස කරන්න ඕනේ.
හරි. කුමාර මහත්තයා කියන දේ පිළිගන්න පුළුවන් විශ්වාසවන්තකම පූර්ණ වශයෙන් තියෙන්න ඕන පළවෙනි කාරණේ එක එක පැත්තකටනේ එක කාරණයක් ඒ වගේම අපි හිතමු මේ දැන් ඒ වගේම කියන දේ වටහා ගැනීම හැකියාව තියෙන්නත් ඕන අපි ප්‍රධාන වශයෙන් ওই අංග දෙක ගමු එයාට හිතන ගතියක් කියන දේ වටහා ගැනීම හිතන ගතියක් මේක මෙහෙම වුණාට මේ දැන් එයාටත් පොඩ්ඩක් හේතු ගැන්දිලා තියෙන්න ඕන මේ මෙතන දෙවගණක් ඉන්නවද ගත්තට මේක නිකන් මහ බොරුවක් වගේ නිකන් එහෙම පොඩි හැඟීමක් තේන්නත් ඕන පොඩ්ඩක් මේක මං ඒ කියන්නේ අපි එච්චර නැති වුණත් මං අපි හිතමු මෙහෙම මං අද ආවා අද ලැබෙනකොට එයා නැති වුණා ආයි මෙන්න ඊළඟ දවසේ මෙහෙම වෙන්න පුළුවන්ද කියලා වගේ අර එහෙම අන්න එහෙම පොඩ්ඩක් හිතන ගතියක් තේන්නත් පොඩ්ඩක් කිව්වට ඔව් ඒ වගේම කුමාර මහත්තයා නාසිසස්ට උදව් කරනවා නම් උදව් කරනකොට කුමාර මහත්මයා කියන වචනේ ඒ විදියටම ආයි කියන විදිය දැන් කුමාර මහත්තයා තොරතුරක් කියනවා නම් ඒ දත් එක් ඒ තොරතුරු කියනවා නම් ඒ තොරතුරු පොඩ්ඩක් හරි අඩු කරොත් මොකද වෙන්නේ එයාට හරි අදහස යනවද සංනිවේදනය වෙනවද
යන්නසන්
හරි කුමාර මහත්මයා කියන ඇත්තක් කියනකොට එයා නාසිසස්ගේ පැත්තෙන් කරුණු වැඩි කරලා ගත්තොතින් අදහස යනවාද?
ඒත් නැසන්.
හරි ඔබතුමා කියන කාරණේ වෙනස් කරලා ගත්තොතින්
ඒත් නැසන්.
එහෙනම් නාසිසස් ඇත්තටම අනුගත වෙලා නම් කුමාර මහත්තයා කියන කරුණු අඩු කරන්නෙත් නැතුව වැඩි කරන්නෙත් නැතුව එකතු කරන්නේ නැතුව කියන දේ කියන විදියටම හරියට ටක්කෙට අහගන්න ඕන කියන විදියටම අඩු බෑ වැඩි බෑ වෙනස් කිරීම වෙන්නත් බෑ ඒ විදියට අහගෙන කියන විදියටම හිතන්න ඕනද නැද්ද
ඒ විදියටම හිතන්න ඕන සමින්නවාසේ
ඒ විදියටම හිතන්න ඕන හරි දැන් යාළුවෙක් හැටියට කුමාර මහත්තයා රේනාසිසස්ට කලින් නාසිසස්ට තේරිච්ච දේමද විස්තර කරන්නේ නැත්නම් අර පිළිබිඹුවේ ඇත්ත තත්ත්වෙද කියන්නේ ප්‍රතිබිම්බේ යථා ස්වභාවය කියාවිද නාසිසස් හිතාගෙන හිටපු විදියට විතරක් කියාවිද
පිළිබිඹුවේ ඇත්ත ස්වභාවය තමයි පහදලා දෙන සංස කල්ලානේ මිත්‍රෙක් විදියට නමුත් මට මේක මට අර සූත්‍ර දේශනාවක් ඔලුවට එනවා සංස අර මේ කවුරුවක් කියු පාණින් පිළිගන්න එපා මේ තමන්ගේ නුවණින් විමසලා මොකද සූත්‍ර මහ ප්‍රසිද්ධ සූත්‍ර දේශනාව මට මේ කාලම්
අපි කාලම් සූත්‍රයටත් එමු අපි පොඩ්ඩක් මෙතනට එමු උපමාව කියන තැනට විතරක්
ඔය තුසන් ඔ අපි කියන එක එයා කියන්නේ එහෙමම පිළිගත යුතුද 100%ක්ම එයා නමුත් අපි කිව්වට පස්සේ එයා නුවණින් හිතලා තමයි ඒක තීරණය ගන්න ඕනේ එයා විසින්ම ස්වාමීන් වහන්සේ නේද
දැන් ඔබතුමා ඇත්තක් කියනවා නම් ඔබතුමා කියන එක සැකමුසුව එයා පිළි නොගෙන හිටියොත් මොකද වෙන්නේ
පිළි නොගෙන හිටියොත් ඒ අමාරු වෙනවා ස්වාමීන්
වහන්සේ. දැන් මේ කුමාර මහත්තයා ඇත්තම නම් කියන්නේ එයා පිළි නොගෙන හිටියොත් මේක මෙයා එතකොට හරියට ශ්‍රද්ධාව කියන දේ පිළිතනද?
නෑ ස්වාමීන්
වහන්සේ. නෑ එතකොට එතන එතනම ශ්‍රද්ධාව කියන දේ අඩුවීමක් වෙලානේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඕ අන්න එතකොට දැන් එතකොට
තමයි සමායන්න මට දැන් ඕක කියනකොට තව ප්‍රශ්නයක් කියලා දැන් ඇත්තටම අපිට ඉන්නේ දැන් අපි කියමු අපි ස්වාමීන් වහන්සේලාගෙන් දේශනා අහනවා ස්වාමීන් වහන්සේ අවුරුදු ගාණක් තිස්සේ. එතකොට හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන එකම අපිට කල්යාණ මිත්‍රයෙක් විදිහට හැමදේම ඒ විදිහට සත්‍ය විදිහටම පිළිගන්න පුළුවන් තමයි. දැන් මම දැන් නාසිසෝට කියනකොට නාසිසෝ 100% මම දැන් අපි ආශ්‍රේය වැඩිදුර අපි වැඩිදුර හිතනවා දැන් නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් ඒක ඒ විදිහටම පිළිගත යුතුද? අපි දෙන්න කල්ලාණ මිත්‍රෙක් විදිහට මම සමාන කරන්නේ අපිට මෙච්චර කල්ලා ඇහිලා තියෙන ධර්මයේ එක එක මේ එක එක විදියෙන් ස්වාමීන් වහන්සේ ඒ ඇත්තද ඒ විදියටම අපි පිළිපදිනවද? සමාවට කියන තෙල් පහනක් නෙවෙන දියා බලන් හිටියාම අපිට මේ අර රහත් වෙන්න පුළුවන්. එක එක ක්‍රම තියෙන ස්වාමීන් වහන්සේ එක එක ස්වාමීන් වහන්සේලා. ඒතර මේ හැම දිනම කල්යාණ මිත්‍රද නැද්ද කියලා හොයාගන්න එකත් එතන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ මම දන්නේ මේ නාසිසෝගේකෙන් එළියට කියලා මම වෙන කතාවක් කියන ස්වාමීන් වහන්සේ මෙතන මේ ඒකට මුත්‍රයක් විදියට තමයි
මේ නෑ නෑ ඇත්තට මෙතන එතන වරදක් වෙන්නෙම නැහැ. එහෙම හිතන එක මොකද තමන්ගේ තියෙන හැබැයි ප්‍රශ්නේනේ ඔබතුමන් කියන්නේ. ඒ නිසා මෙතන ඒක ගැටලුවක් වෙන්නේ. අනිත් එක කාලේ සම්බන්ධයෙන් වුණත් දැන් ඔබතුමා ප්‍රශ්න නගන නිසා අනිත් අයටත් උපකාර වේවි. සමහර රට ඒ අයගේ ප්‍රශ්නය වෙන්න පුළුවන් ඔබතුමා අහන්නේ ඒ අය වෙනුවෙනුත් එක්ක. දැන් ඇත්තරම කල්යාණ මිත්‍රයේ මොකද්ද දැන් අපි හිතමු හොයා ගැනීම. ඉතින් ඒක ප්‍රශ්නයක් තමයි. කල්යාණ මිත්‍රයේ කියන්නේ හරි يعني බුද්ද දැන් ඇත්තම පහුගිය දවසනත් මේ කෙනෙක් මේ අහපු ප්‍රශ්නයකදී ඇහුවා මේ අපි ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මේ ලංකාවේ ධර්ම දේශනා 10ක් යවුවොතින් එකම කාරණේ සම්බන්ධයෙන් විදි 10ක් කියන්නේ ඒක මොකද්ද පිළිගන්න ඕන කියලානේ.
ඒක තමයි
ආන්න එතන. එතකොට දැන් එකක් පිළිගත්තොත් අනිත් නමය ඒකට මොකද්ද කරන්නේ? ඒකත් හරියට දන්නේ නෑනේ නේද? ඒක ප්‍රශ්නේ
මාර්ගඵල අපේ මාර්ගඵලලාභින්ගේ හිඟියක් තියෙන සන්නේ මම හිතන්නේ ඔය යුතු වෙන්න වෙන්නේ මම
හිතන්නේ. ඔව් අපි ඇත්තරම මා ඔව් ඔව් තේරුම් සරණයි. ඔව් අම්මා
චාන්ති සූත්‍රයේ ඔතනට වකාරී වෙනව නේද? ඒක කොහොමද එතකට යොමු වෙන්න කලින් අවශ්‍යතාව ටික කොහොමද ඒ කියන එක මට මතක් වුණා නේද?
අමොන්ට පුළුවන් එතන තාචුට්ටක් විස්තර කරමු සාකච්ඡාවක් නිසා. හොඳයි හොඳයි. දැන් එතෙන්දී මොකද නම කිව්වේ කුමාර මහන්තයා දැන් ඒ චංකී කියන සූත්‍රයක් තියෙනවා. ඒ චංකී සූත්‍රයේදී තියෙනවා කෙනෙක්ට මේ කරුණු ඉස්මතු වෙන තොරතුරු ගන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා. ඒකක් තමයි මේ සද්දා. දැන් අපි මොනවා හරි පැහැදීමකින් ගන්නවනේ. නැතුව අපිට තොරතුරු එන විදියක් නැහැ. අපි මං රළු විදියට කියන සමහර දේවල් අපි පැහැදීමෙන් ගන්නවා. ඊට පස්සේ රුචි අපි කැමැත්තෙන් අර ගන්නවා සමහර දේවල්. පැහැදීමෙන් ගන්නවා කැමැත්තෙන්. ඊට පස්සේ අනුස අපිට අහපු දේවල් අන්න අපිට ඇහිච්ච දේවල් ටික ගන්නවා නේ.
එහෙමයි.
ඇහිච්ච දේවල් ගන්නවා. ඊට පස්සේ ඇහිච්ච දේවල් වගේම ආකාර පරිිතක. ආකාර පරිිතක කියන්නේ මේ ආකාර කියන්නේ යම් කිසි විදියකින් පරිවිතක් කියන්නේ තර්ක කරලා පරිවිතර්ක කරලා ගත්ත විදියකින් අපි දේවල් සංජානනය කර ගන්නවා. තොරතුරු ගන්නවා. ඒ වගේම දිට්ඨි නිඥානක් ඇති මගේ දැක්මකට අනුරූපව තොරතුරු ගන්නවා. ඔන්න ඔය විදියට තමයි අපිට ඕනම කෙනෙකුට ධර්මීය වේවා ධර්මීය පරිබාහිර දෙයක් වේවා ඔය හැම දෙයක්ම ඔය ක්‍රම පහට තමයි අපිට අරගන්නේ තොරතුරු. ධර්මයේ පැත්තට ගියොත් කියන්නේ අපි පැහැදීමෙන් කියන්නේ පැහැදීමකින් ගත්ත දේවල්, කැමැත්තෙන් ගත්ත දේවල්, ඒ වගේම හිතපු විදියකින් ගත්ත දේවල්, ආපු විදියකින් ගත්ත දේවල් තියෙනවා. ඒ වගේම මට මගේ දැක්මට අනුරූප විදියට මගේ දැක්මට ගැළපෙන නිසා ගත්ත දේවල් තියෙනවා. ඔන්න උතෙන්දී ওই විදියටනේ ඔය ටිකම අපේ මහත්මයා ওই විදියටම අපි හිතමු දේශකවරු 10 ගිහි හෝ පැවිදි හෝ 10 දෙනෙක් ওই කාරණා දේශකවරු කිව්වා කියලා. අන්න එතෙන්දී මගේ පැත්තේ තියෙන ඕන ගුණාංගය මොකද්ද? මගේ පැත්තේ තියෙන ඕන ගුණාංගයක් මොකද්ද? ඉද මේව සත්‍යං මොගමඤ්ඤං. මෙයම ඇත්තයි අනෙක්ව බොරු කියන තැනට යන්න බෑ. නෑ නිත නිෂ්ඨාවකට නොයන ගතියක් මගේ පැත්තේ හැදිලා තියෙනවා. හරියට. ඒ කියන්නේ නිෂ්ඨාවකට යන්නේ. මෙන්න මේකම ඇත්ත, අනෙක් ඒවා බොරු කියන මේක මෙයමයි ඇත්ත. දැන් මෙයමයි ඇත්ත කියලා ගත්ත තැන අපේ විමසීමක් නැහැනේ. හැබැයි අනෙක ඒ වගේම අනෙක් ඒවා බොරුයි කියන තැනට යන්නත් බෑ. අන්න ඒ වගේ නිෂ්ඨාවකට නොයන්න ඕන. කියන්නේ නිෂ්ඨාව කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ නිගමනයේක නිර්වචනයේක බැහැලා ඉන්නවා. මේකමයි. අන්න එතකොට ඒකෙන් පැහැදිලි වෙනව නේද? එයා ගාව එයාගේ පැත්තේ විමර්ශනමය හැකියාවක්. විමර්ශනසුළු හැකියාවක්. අන්න එයාගේ ගාව විමර්ශනසුළු හැකියාවක් තියෙනවා නම් කවුරු හරි දේශකයෙක් වේවා, ඒ දේශකයා එයා තහ දැන් මගේ විමසන කෙනාගේ ගතියෙම නිගමනයක නොබැහැ ගන්න ස්වභාවයම නම් එළියෙන් එහෙන්නේ නිගමනයකට බැහැනේ, නිගමනයක තහවුරු වෙන දෙයක් නම් එයා එතන රැඳෙන්නේ නැහැ. එයා එතන රැඳෙන්නේ නැහැ. මොකද එයාට මොකද එයාට ඒක තවදුරටත් ඒක තහවුරුවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයාගේ ස්වභාවයම හොයන ගතිය. අන්න එතකොට අර චංකී සූත්‍රයේ අන්න එහෙම වෙනකොට අන්න ඒකේන එයාට කියන සත්‍ය රකින්නේ කියලා කියනවා. සත්‍ය රකින්න ගතියක් තියෙනවා. ඒ සත්‍ය රකින්නට අන්න එයා එයාට රාගය දුරු වෙන, ද්වේෂය දුරු වෙන, මෝහය දුරු වෙන වැඩපිළිවෙලක් කියන. ඒ කියන්නේ ඇත්තටම කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මෙන්න මේ වගේ නිර්වචනයක් කියනද? සත්‍ය හොයන්නෙකුට සත්‍ය කියන්නේ සම්මුඛ වෙලා ප්‍රතිපදාව අර්ථාන්විත වෙද්දී අන්න එතනදී කල්යාණ මිත්‍රත්වයේ කියන වචනේ අර්ථය ඉස්මතු වෙනවා. එතකොට කල්යාණ මිත්‍රය කියන්නේ කවුද? ඊතර වෙන ප්‍රතිපදාවක් කියන්නේ. ඒ කියන්නේ සත්‍ය සොයන්නෙකුට, හැබැයි සත්‍ය නොසොයන්නෙකුට සත්‍ය කියන්නේ කමුණාට කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැහැ.
එහෙමයි
සර්. එහෙමයි. අපි හිතමු සත්‍ය හොයන්නේකට සත්‍ය නොකියන්නේ කම වුණාට ඒත් කල්යාණ මිත්‍රත්වය වෙන්නේ නැහැ.
එහෙමයි සර්.
එහෙමයි නේද?
හැබැයි හැම සෑම ස්වාමින්වහන්සේගෙම කියන දේවල් වලින් සෑම අපේ හිදස් පිර වෙලා තියෙනවා. එක වචනකින් හරි ඒක මම නැහැ කියන්නේ. ඒකට හැම ස්වාමින්වහන්සේලාට පින් දෙනවා මම. එක වචනකින් හැර අපි හිදස් පුරවන්න උපකාරී වෙලා තියෙනවා. නමුත් අපි හරියටම හොයන දෙයට තාම උත්තරයක් හොයමින් ඉන්න සාමි.
ඇත්තරම දැන් බලමු දැන් මෙයා කවුද මේ උපතිස්ස කෝලිත දෙන්න. ඒ දෙන්න අස්සජී මහරහතන් වහන්සේ හමු වුණ වෙනවනේ අන්තිමේදී. තමන්ට ගුරුවරයා දැන් සංජය කියන්නේ ගුරුවරයෙක්නේ. ඒ කියන්නේ දැන් කෝල් දැන් අද අපි අද වුණත් අපි උසස් පෙළ පන්තියකට ගියත් හොඳ කවුද හොඳ ගුරුවරයා කියලා එහෙම හොයලානේ යන්නේ. පස්සේ බෙහෙත් ටිකක් ගන්න ගියත් හොඳ වෛද්‍යවරයා කවුද කියලා හොයලා යන්නේ නේ. හැබැයි විමුක්තිගාමී සමාජයක අපිට හිතන්න පුළුවන්ද මේ කවුද කෝලිත උපතිස්ස දෙන නිකන් සාමාන්‍ය ගුරුවරයෙක් ගාවට යයි කියලා? නෑ, හිතා ගන්න බැහැ. ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ගාවට යන්නේ සංජය ගාවට නේ. හැබැයි අන්තිමේදී එතන සත්‍ය නෑ කියලා අන්තිමේදී ධර්මය ඇහිච්ච තැනකදී ගුරුවරයා හමු වෙන්න යනව නේද? ඇයි යන්නේ? ඇයි ඒ ගුරුවරයාගෙන් වැටිච්ච පාදමක් වේනම් ඒකට ගෞරවණීයත්වයක් ඇති වුණා. අපි හිතමු දැන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ මහා බෝධිසත්වයේ ධර්ම විනයක හික්මුණානේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම ධර්ම යම් ආකින්චඤ්ඤාන යතනේ දක්වා ධර්ම විනය දක්වා ඉගෙන ගත්තා. භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනා කවුද හොයාගෙන ගියේ? ආලාරකාලාම් උද්දකරාම පුත් හොයාගෙන ගියා. ඇයි ඒ? ඒ කෘතවේදීත්වය නිසා වෙන්මයි. ඒ නිසා අපිට කිසිඳු ස්වාමින්වහන්සේ නමක් වේවා ගිහි කෙනෙක් වේවා කවුරු හෝ වේවා ඒ කිසිම කෙනෙක් අපිට දුගතිය වෙනස පාර කිව්වේ නෑනේ. ඒ කිසිම කෙනෙක් නේද කිසිම කෙනෙක් අපිට වැරදි සමාජයේ අනර්ථකාරී පස්පවට දස කුසලයට යමු වෙන කිසිම කෙනෙක් කිව්වේ නෑ. කවුරු හරි වචනයක තල්ලුවක් දුන්නා නම් ඒක කළ ගුණයමයි. හැබැයි සත්‍ය රකින්න සත්‍ය කියන්නේ හොයාගෙන යනවා.
එහෙමයි සර්. වඩා පිසන්.
ඉතින් ඔබතුමා මොකද හිතන්නේ දැන් අර මේ අපි සර් මේ නාසිසෝට උදව් වෙන්න නම් මොකද කරන්න වෙන්නේ?
ඒක දාසයන්ද නාසිසෝට අපි අර ඇත්තටම අපි මොනවා කිව්වා ස්වාමිනා සයා අර නුවණින් හොයාගෙන යන එක්කෙනෙක් නුවණ ඒ කියන්නේ අපි කියන දේ එයාට නුවණින් විමසීමේ හැකියාව නැත්නම් ස්වාමීන් වහන්සේ මේ අපි කොච්චර කල්ලා මෛත්‍රී පිළිදෙඩ කිව්වත් ඒක මේ වැඩක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
හරියට ඒ දෙකම ඕනනේ. මුලින් එයාට හිතන ගතියක් තියෙනවා නේද?
එහෙමයි සර්.
හිතන ගතියෙන් යුක්තව එයාට තනියෙන් බෑනේ වැඩේ හොයාගන්න බැරුණානේ. ඊට පස්සේ මොකද උනේ? යොමු වුණානේ. දැන් කුමාර මහත්තයාගේ පැත්තට යොමු වුණා කියමු. මුලින් එයා හිතන ගතිය තියෙන්න ඕන. හිතන ගතිය තිබිච්ච නිසා යොමු වුණා. දැන් එයා හිතන්න ඕන කලින් හිතපු විදියටද යොමු වෙලාද හිතන්න ඕන?
යොමු වෙලා හිතන්න ඕන සාමිනස. එතකොට මම කල්යාණ මිත්‍රයේ මගේ මාත් එක්ක අර ට්‍රස්ට් එක බිල්ඩ් වෙන ඒක මත තමයි ඩිපෙන්ඩ් වෙන සාමිනස. නමුත් එයා මත තමයි කියන සාමිනස.
හරි. එයා දැන් එයාට අනුව හිතුවා. හරිද? දැන් එයා ආපහු හිතන්න ඕන. ආයි හිතන්නේ කල්යාණ මිත්‍රයා කියන දේට අනුරූපව. කලිනුත් හිතුවා. හැබැයි එයා හිතපු විදිහට එයාට වැරදුනා. ආයි හිතනවා. හැබැයි එයා මානසික විතර්කයේ මානසිකව එයා දාගෙන හිතපු නිසානේ දෙවගණන් කියලා රැවටුනේ. ඒක වැරදි. ඒක අපි දැන් එයාව ගොඩ ගන්නකොට එයාගේ ගාවත් හිතන ගතියක් තියෙන්න ඕන.
දැන් ඉතින් සමහරවයින් දැන් ඇත්තටම මේ අපි බෞද්ධ නාමයෙන් මේ බෞද්ධ ලේබල් එක ගහගෙන ඉන්න අයගෙන් ස්වාමීන් වහන්සේ දැනට හැසිරෙන විදිය දැක්කම අයිඩියොලොජිස් සහ එක එක මිත්‍යා මත පස්සේ යන මෙච්චර ධර්මයේ තිබිලා තහලත් නාසිසෝ ගැන මොන කතාවද කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ.
ඒක හරි. ඉතින් ඒ නිසා දැන් අර කලින් හිතුවා දැන් කරන්න වෙන්නේ යාළුවා විශ්වාසයි නම් යමු වෙච්ච කෙනා කියන කෙනාට අනුව හිතන්න ඕන. කියන කෙනා මොකද කියන කෙනාට අනුව හිතුවට පස්සේ එයා ඇත්තටම බේර ගන්න පුළුවන්. ඉතින් එතෙක් අපේ මහත්මයා දැන් මේ දැන් යාළුවෙක් හැටියට ඔබතුමා නාසිසස්ට ඇත්ත කියන්න අර මේ පිළිබිඹුව පාදක කරගන්න ඕනද නැද්ද?
එහෙමයි සන්නස් පාදක කරගන්න ඕනේ.
ආ ඒ පාදක කරගන්නේ මොකටද? එයාට මතුමත්ෙහි සිහිය නෝන ඇති කරලා ගැනීම පිණිසම විතරයිනේ.
එහෙමයි සයින්නවා.
එහෙනම් අරක
තව කී පොයින්ට් එක සයින්නද මම ඔලුවට එනවා එතන. ඇත්තටම අපි මම අහලා තියෙන සමහර වෙලාවෙන් ගොඩක් ඒවා ඉන්නේ ඇත්තටම ප්‍රතිබිම්බයේ තියෙනද නැත්ත දෙයක් නැහැ කියලා. නමුත් එතන අපි කෝසන් ඉෆෙක්ට් ඒ කියන්නේ මේ හේතුඵල ධම් හේත් එයා ඔළුව දැම්මොත් වතුරෙන් පේන ඉමේජ් එක ආය ඔළුව ආකට ගත්තොත් පේන්නේ ආය ඔළුව දැම්මොත් පේනවා අර කෝසන් ඉෆෙක්ට් ඒක හේතුව එයා ඔළුව දාන හින්ද තමයි එහෙම පේන්නේ කියන එක.
ඔව් ඉතින් මෙහෙමයි මේ අපි උපමාවට සීමා වෙලා බැලුවොත් එයා බලද්දි අනිවාර්යයෙන්ම මේ එයා ඔළුව දැමවත් ඔළුව දාලා එළියට ගත්තත් දෙවඟණක් කියන අදහස නොගිහිලා නෑනේ. යාට දෙවඟණක් කියන අදහස ගිහිලා තියෙනවනේ.
එහෙමයි සෙන්. ඔව් ඒක කොන්ක්‍රීට් වෙලා තියෙන්නේ. ඔව්.
හරි. එයාට ඒ අදහස ගිහිල්ලා නේ තියෙන්නේ. නේද? දැන් ඒක ඒක નિરાකූල කරගන්න වෙන්නේ මේක මෙහෙම වෙන්න බෑ කියලා මේ එයාට යම් අදහසක් අනු මේක මෙහෙම වෙන්න පුළුවන්ද හැබැයි එයාට හරියට උත්තරය ආවේ නැහැ අනේ යාළුවාට යමු වෙනෝනේ යාළුවා ආයි මේ අමුතු දෙයක් කියලා දෙන්නෙත් නැහැ ඇත්තටම ඒ නමුතු දෙයක් කියලා දෙන්නේ නැහැ කියලා කියන්නේ අරක ඇත්ත කියලා දෙනවා
එහෙමසෙන්
ඒ කියන්නේ අරක ඇත්ත කියලා දෙනවා ඇත්ත කියලා දුන්නට පස්සේ නේද එයාට එයා එයා ඒක ඔස්සේ හොයාගෙන යනවා අනේ හොයාගෙන යන වැඩපිළිවෙලට තමයි ඔය හේතුඵල කියලා කියන්නේ නැතුව එයා හේතුඵල දාගෙන හොයන්න යනවා කිව්වොත් එහෙනම් එයා එයා තනියෙන් ඒක කරගෙන ගියානම් එයා ආ මේක මෙහෙම දෙයක් නේ කියලා ඉන්න දෙවඟනගේ හේතුඵල හෙවුවා වගේ වැඩක් වෙනවා දැන් ඇත්තටම මෙතන දෙවඟනක් ඉන්නවා කියලා ගන්න එකම වැරද්දක් නේ නමුත් එයා බාහිරකට යමු වෙන හිතීමේ ගතියෙන් යුක්තව බාහිරට යමු නොවිච්ච තැන එයා මොකද වෙන්නේ ආ මේ දෙවගණගේ හේතුඵලනේ කියලා ඉන්න දෙවගණ නැහැ කියලා යන තැනට යනවා
වැරදි විදිහට යනවා සල්
වැරදි විදිහට යනවා දැන් ඉතින් මම ওই උපමා උපමේයට ගලපන්නම්ක පොඩ්ඩක් නේද එතනදී නාසිසස් මුලින් ඉන්න මානසික මට්ටම වගේ තමයි අපි ලෝකයේ ඉන්න කෙනෙක්ට තියෙන දෙවඟනක් ඉන්නවා කියලා වගේ අනුවන කමින් ලෝකය පරිහරණය කිරීම.
කියන්නේ උමත්තකෝ සියම උමත්තක විදිහට හසින විදිහ සාමිනෝස ඒකනේ.
ආරියට හරි. විකෘතියන් විපල්ලාසයක් විකෘතියක්. විකෘතියක් ඔකට අපි උමත්තක බවක් නුමුතු බවක් විකෘතියක් විපල්ලාස කියලා කියන්නේ. සඤ්ඤා විපල්ලාස දිට්ඨි විපල්ලාස උදී ඔහොම කියනවන්නේ අඳුනගත් එක විකෘතියක්. ඒ දැක්ම විකෘතියක්. නේ විකෘති මට්ටම. එයාට පොඩ්ඩක් මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අපි හිතමු හිතන ගතියක් නාසය ශ්‍රස්තාව නම් අනේ ජීවිතයේ ඇත්ත හොයන කෙනෙක්.
එහෙමයි.
ජීවිතයේ ඇත්ත හොයන කෙනෙක්. ජීවිතයේ ඇත්ත. ඒක මේක එයා අර සද්දා රුචි අනුසව ආකාර පරිවිතක දිට්ඨි නිජානකන්ත කාරණාවලින් සම්නිවේදනය වුණාට මියමයි ඇත්ත අනික්කේව බොරු කියන නිගමනයකට නොයන ගතියක් කියාගාව තිබුණා. ඒකත් එක්ක මොකද්ද සත්‍ය හොයන ගතියෙන් යුක්තයි එයා. හොයන සත්‍ය හොයන ගතියෙන් බාහිරකට යොමු වෙච්ච තැන අනේ කල්යාණ මිත්‍රයාට යොමු වුණා කියලා කියනවා. කල්යාණ මිත්‍රයාගෙන් මොකද්ද වෙන්නේ? පරතෝ ഘോഷය හැටියට සද්ධර්මය කියලා කියන්නේ ඇත්තරම කුමාර මහත්තයා ක්‍රමයක්
ඇත්තටම
මේක ක්‍රමයක්
ඇත්ත ස්වභාවය
හරියට ක්‍රමයක් දෙන්නේ හරියට ඇත්ත ඇති විදිහට කියලා දෙන ක්‍රමයක් ඒ ක්‍රමය කියලා දෙනකොටම සද්ධර්ම ශ්‍රවණය වෙනවා කියලා කියන්නේ යථා භූතය ඇත්ත ඇති විදිහට කියලා දෙන ක්‍රමයක් අන්නේ ක්‍රමයට අනුවම හිතන එක දැන් යොමු වෙලානේ හිතන්නේ ඒ හිතන ගතියට අරක පාදක කරගෙනම ක්‍රමයක් කියලා දුන්නා අනේ යෝනිසෝ මනසිකාර උත්පාදනය වුණා
එහෙමයි
අනේ එතෙන්දී පරතෝ ഘോഷය බාහිරින් ඇහෙන දෙයට අනුරූපවම හිතන ගතිය විමසන ගතිය ඉස්මතු වෙච්ච තැනම ආයේක සම්මා දිට්ඨියට හේතු ප්‍රත්‍ය වෙනවා. හරි දැක්මෙන් වෙන්නේ මොකද? තියෙන දේ නැති වුණා නෙවෙයි.
එහෙමයි.
නේද? ඉන්න දෙවඟුණ නැති වුණා නෙවෙයි. දෙවඟුණක් ඉන්නවා කියලා ගත්ත වැරද්ද නැති වුණා.
වැරද්ද දැන් ඇත්ත ස්වභාවය අවබෝධ වීමෙන් ඒක වුණා.
අන්න එතෙන්දී ප්‍රධානම සාධකයක් ඔබතුමා මතු කරගත්තා හිතන ගතිය සහ බාහිරට යොමු වීම. ඉන් අනතුරු බාහිරින් කියන දෙයට අනුරූපව හිතීම කියන කාරණේ වැදගත්කම ඉස්මතු වුණා නැත්නම් අපි තනියෙන්ම පූර්ව නිගමනවර හිතියොතින් අන්න අපි මොකද කරන්නේ අපිට දෙවඟනක් වෙලා දැන් අපි තුමු කුමාර මහත්තයා උදව් නොකරන කලින් නාසිසස් නිගමනයකට එනෝ මේ දෙවඟන හටගත්තේ හේතුඵල නිසා මේ දෙවඟන වර්ණ සටහන මේ දෙවඟන කෙස්ලොම් නියදත් එහෙම ටිකක් මේ දෙවඟන පටවි ආපෝ තේජු මේ දෙවඟන මොකද රූප කලාප ටිකක් මේ දෙවඟන කියලා ගන්න එක වැරදි කියලා හරි මොකක් හරි නිගමනයකට එනවා එතකොට මොකද ඒක තමන්ගේ අර මේක මේ දැකීමක් විතරයි දිත්තේ දිත්තේ මත්තන් කියලා මේ විඤ්ඤාතයකින් අතර වෙලා ඇත්ත දැකලා නැහැ අන්න එතෙන්දී තමයි ලෝකේ සුලභ නොවන දුලභ වෙච්ච කල්යාණ මිත්‍රත්වයක වටිනාකම සහ ඒ බාහිර වටිනාකමට යොමු වීමේ අර්ථ ගැන්වීම අර්ථවත් වෙන ඊබඳු අවස්ථාවකදී.
එහෙමයි සර්. ගොඩක් තින් පැහැදිලි කරලා දුන්නා.
හඳයි තිරන් සරණයි.
එහෙනම් සරණ.
ගරු ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ අද බාර සූත්‍රයේ නොත් පංච උපාදාන ස්කන්ධය පිළිබඳ සූත්‍රයක් තමයි ගත්තේ. එතකොට පංචස්කන්ධ ක්‍රියාවලිය ආකාර පහකින් පංච උපාදාන ස්කන්ධය විග්‍රහ කරන එක බාර සූත්‍රයෙන් කරුණු හතරක්කින් විග්‍රහ කරලා නාසියස් මුදවා ගැනීමේ ක්‍රියාවලියක නාසියස් නැමැති මේ අපි 32 නාසියස්ලා 32 ඉන්නවා අපි 32 නාසියස්ලා 32 බේරා ගැනීම උත්සාහයක සන්වාංශයේ යෙදෙනවා අපේ කල්යාණ මිත්‍ර යනන් වහන්සේ වශයෙන්. එතකොට බර වශයෙන් අපි පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධයේ වුණොත් බර බවට පත් වුණා. එතකොට බරගෙන යන්නා වශයෙන් ස්වාමින් වහන්සේ ඒ පංච උපාදානයේ වීම නිසා එහි ලැබ ගැනීම පෙන්වලා දුන්නා. එතකොට පංච උපාදාන ස්කන්ධයේ සක්කායයට ස්වාමින් වහන්සේ පැහැදිලි කරා. එතකොට මේ ලැබ ගැනීම සිදු වෙන්නේ තුන්වෙනි අවස්ථාවේදී බර ගැනීම නොහොත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා මෙම අපි කියමු නාසීස්මගම් නාසීස් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා මෙම මේ අවිද්‍යාවට අවිද්‍යාව නොහොත් පංච උපාදාන ස්කන්ධයට පංච උපාදාන ඛණ්ඩ ක්‍රියාවලියේ බවට මේ අවිද්‍යාව බවට පත් වුණා කියලා ගමු. එතකොට දැන් බරින් නිදහස් වීම නොත් ඊතර වීම තමයි දැන් ස්වාමීන් වහන්සේගෙන් අපි එතකොට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් නාසියස් තමාගේම රූපයට. එහෙම නැත්නම් අපි කියමු මේ අපි අපේ ආයතන පහෙන් ලබාගත් අරමුණු වලට අපි දැන් රැවටිලා අපි මෙතෙක්කල් සසර ආවා. එතකොට එම අරමුණු වලට ඒතර මේ රැවටිලා läග ගන්න උනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නොදැනීම නිසා. එතකොට සයන්මාසි ඒ අපෝ මුල් තැනටම ගියාම පංචස්කන්ධ ක්‍රියාවලියක් සිදු වෙන තැන මේක පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලියක් කිම්ම පටන් ගන්න තවදුරටත් විග්‍රහ කරගෙන එන්න උත්සාහය ධර්ම සයන්මාසි. තර රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ක්‍රියාවලිය දැන් සත්‍යයක් වශයෙන් අපි කරන ලද පෙර කර්ම සහ සත්‍ය අවිද්‍යාව නිසා ලැබිච්ච සත්‍ය උප්පත්තිය තුල අපිට එයින් ගැලවෙන්න බෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන. නමුත් අපි දැන් සද්ධර්මයේ ලැබෙන අවස්ථාවේදී කොහොමද මේක බේරුම් කරගන්න එතනින් පටන් ගන්න?
හොඳයි. මේ ප්‍රශ්නේ හොඳයි මහත්මිය. ගොඩක් වටිනවා. අපි හිතමු අර උපමා කතාවට කියන්නේ ඇත්තට මේ උපමා කතාව ගන්න මේක උපමා කතාව ගන්න උපමාවක් විතරමයි. නැත්නම් අපි ඒක කියන්නේ අපේ ජීවිතයේ පැත්තෙන් මේ මේක හොයන්න යන්න වෙන්නේ. මේ ඔබතුමා මතක් කරනවා වගේ මුතින් අර නාන්සිසස් මේ නිකන් නිස්කාරණේ මියදීමට පත් වෙන හේතුව මොකද මහත්මයා ഇതുමන්ට විනාශිසස්ට ඒ නිකන් නිස්කාරුණේ මරණයට පත් වෙන හේතුව මොකක්ද කියලා හෙවතින් ප්‍රශ්නය අපි දන්නව කාරණයක් ඉතින් නමුත් එක එක එතනම විමසනකොට සමහරට විවිධ පැති ඉස්මතු වෙන්න පුනහන්නේ ඒ නිසා ඒ අදහසින් ඇහුවේ. මහත්මයා ඔබතුමාට ඇහුණද?
හරි. සොන දැන් අපිටත් වෙලා තියෙන්නේ දැනට නාසිස්ට වෙච්ච දේම කියලා අපි ගත්තොත් දැන් අපි නාසිස්ගෙන් එහාට ගියා කියලා අපිට තාම කියන්න බෑනේ. ඒකට අපිත් ඉන්නේ උතනම තමයි. එතකොට වෙන්නේ අපි දැනට පුරාණයේ වළඳනවා. ඒතකොට නාසිස් කරගත්තේ ඒ කියන්නේ තමා විසින්ම තමාගේ රූපේට තමා රැවටෙනවා. ඒ වගේම පංච උපාදාන ස්කන්ධයට අපි රැවටෙනවා කියලා ගත්තොත්
පංච පාදාන ස්කන්ධයට එතනත් අපි පොඩ්ඩක් අපි දහම් කරුණු මොනවද දැනට නොගෙනීමකෝ නේද? දැන් දැන් අපි හිතමු උපංච පාදන සඳ මොනවත් අපි දැනට දහම් කරුණු අපි ගොඩාක් දුරට මේ අර උපමාවක් කතා කරද්දී උපමාව කියන තැනට විතරක් සීමා වුණොත් අපිට මේ පැත්තට එන්න හරි පහසුවක් තියෙනවා. දැන් මම අදහසක් හැටියට හෙවේ දැන් නාසිසස්ට උනේ එයා රැවටුණානේ නේද? ඔව් රැවටුන. එහෙනම් එයා රැවටීමෙන් බේරෙන්න නම් එක නිකන් නිස්කාරණයෙන් මියදීමෙන් බේරෙන්න නම් එයා මොකද්ද ඇත්තටම මේ මූලික වශයෙන්ම කරන්න ඕන?
ඔව් ඒ කියන්නේ දැන්
දැන් නාසිසස්ට පංච උපාදානස්කන්ධ හරි හේතුඵල හරි ආයතන හරි පුරාණ කර්ම හරි නව කර්ම හරි ඒ මොනවත් ඒ කතාවක් නාසිසස්ගේ පැත්තේ ඇත්තෙම නැහනේ. එයා ඒකට පංච උපාදානස්කන්ධේ මොනවත් නැහනේ. අපි ඒක පොඩ්ඩකට අමතක කරමු. එයා ඇත්තටම රැවටිලානේ ඉන්නේ නේද? රැවටිලා ඉන්නව නම් එයා ඉස්සෙල්ලාම මොකද්ද එයා කරන්න ඕන මේ එයාගේ පැත්තෙන් නාසිසස්ගේ පැත්තෙන්? ඉතින්කො නාසිසස් මම කියලා ඔබතුමා මම අපි කියලා හිතමුකෝ. ඔව් එහෙනම් යා මොකද්ද මුලින්ම කරන්න ඕන?
ඔව් ඒක තමයි. දැන් අපි මේ කතාව ගොඩ නැගුණේ බාර සූත්‍රය හරහා.
හරි බාර සූත්‍රයට එමු. බාර සූත්‍රයට එමු. මෙතනින් කතා කරලා එමුකෝ.
ඔව් එතකොට ඒකට බාර සූත්‍රය හරහම උතන්ට දැන් මේ කතාව තුලින්ම එතනට ස්වාමීන් වහන්සේ ගෙනාපු නිසා මම උත්සාහ කරන්නම් එතනින්ම උත්තරයක් මතු කරගන්නට. එතකොට නාසියස් පැවටුණා තමගේ සිතට. ඒ කියන්නේ තමගේ අර බල්ලට වෙච්චදී. බල්ලට වෙච්චදීම නාසියස්ටත් වුණා. එතකොට අපිට අර බල්ලට කිසි දවසක මේක තේරුම් කරලා දෙන්න බැරි වුණා. එලෙසම නාසියස්ටත් තුනේ නාසියස් මැරිලා ගියා. ඒ මේක තේරුම් නොගෙනම. එතකොට බාර සූත්‍රයේ තේරුම් ගත්තොත් අපිට පුළුවන් මෙතින් පොඩ්ඩක් එහාට යන්න වගේ කියලා ගන්න දෙපට සවන්වන්ස.
නාසිසස්ට එහෙනම් අපි බාර සූත්‍රය කියමුද?
අපි එතකොට බාක්ෂිස්ට ඒක කියන්න වෙන්නේ මේ වෙනත්ම ආකාරයකින්. අර ස්වාමීන් වහන්සේ දැන් ඔය කියන්න උත්සාහ කරන විදිහට තමයි කියන්න වෙන්නේ එතකොට. ඒ කියන්නේ
නාසිසස්ට පංච උපාදානස්කන්ධ කියන්න නම් නාසිසස්ගේ පැත්තේ මොනවද තියෙන්න ඕන?
ඒ කියන්නේ දැන් අපි එයාව ගොඩ ගන්නත් ඕනි.
එයාට ගොඩ ගන්නත් ඕනි. එයාමන්නේ කියලා දෙන්නත් ඕන. එහෙමනම් එයාගේ පැත්තේ මොනවද තියෙන්නේ? සසරෙන් ගොඩ ගන්නත් ඕනි.
ඔව් සසරෙන් ගොඩ ගන්න ඕනි.
ඔව් ඒ කියන්නේ අපරාධනේ නිස්කාරණේ මෙරිලා යන එක නේද? එහෙමනම් ඒ දැන් අපි දුන්න පමණින් එයා ගනීද මහත්මයා?
එතකොට දැන් නාසියස්ලා වගේ මිනිස්සු හිටපු බාර්ත සමාජයකට තමයි බුදුහන්දුරෝ ධර්මය දේශනාත් කරේ. එතකොට බොහෝ නාසියස්ලත් ඒ කාලේ ওই විදිහට අහලා ඒගොල්ලෝ නාසිස්ත වෙච්ච දෙයම වුණේ. එතකොට නාසියස් ගොඩ ගන්නට නම් ඒ බාර්ත සමාජයේ අර තිබ්බ ස්වභාවය මූලික ස්වභාවය. දැන් සංඥාති කියන 18ක් දුස්තින් ගැන 10ක් දුස්තින් ගැන කතා කරන්නේ. එතකොට ಭಾರತයේ 60 62ක්ද කොහොද දුස්තින් තියෙන කාලෙක තමයි මේ ධර්මයේ මතු වුණේ ගරුතුමන් වහන්සේ නේද?
අන්න ඒ වගේ ධර්මයන් දෙන්න නම් නාසිසස්ගේ පැත්තේ මොනවද තියෙන්න ඕන? එයාගේ පැත්තේ මොනවද තියෙන්න ඕන? එයාගේ පැත්තේ මේ ඒ කියන්නේ දෘෂ්ටි 62ක් දෙකක් මිත්‍යා දෘෂ්ටි තියෙනවනේ බ්‍රහ්මජාන සූත්‍රයේ. ඒ වගේම බේරලා පිරිපහදු කරලා ඈතර වීම ක්‍රමයක් කියලා දෙන්න නම් නාසිසස්ගේ පැත්තේ සුදුසුකම් තියෙන්න ඕනද නැද්ද?
ඔව් ඒ කියන්නේ නාසිසස් මම නම් ස්වාමීන් වහන්සේ මට මේක තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කියන දේ තේරුම් ගැනීමට තරම් මගේ ප්‍රඥාවක් වැඩිලා තියෙන්න ඕන.
වැඩිලා තියෙන්නත් ඕන. අන්න හරි. ඔව්. එහෙමයි ප්‍රඥාව වැඩිලා තියෙන්නත් ඕන. ඒ වගේම කියන දේ කියන විදියටම පිළිගැනීමේ
අහගන්නත්
ඕනේ විශ්වාසයක් තියෙන්නත් ඕන. අහගෙන මොකද්ද කරන්න ඕන?
ඔව් අහගෙන යනු ඉස්සලා අහගන්න ඕනේ. ඊට පස්සේ මතක තියාගන්න ඕනේ. ඒක සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ අනුව කටයුතු කරන්නත් ඕන. අර කරුණු පහක් තියෙනවනේ.
ඒක තමයි. එහෙනම් අපේ මහත්මයා දැන් ඔබතුමා කලින්ම අහපු ප්‍රශ්නෙත් එක්ක විය යුතු කාරණේ තමයි ඉස්සෙල්ලාම අර නාසිසස් පළවෙනි අපි මැරිච්ච නාසිසස්
ඒ තරම් ස්වාමිනස් බාධා කරනවා මම මේ සමාවෙන්න බාධා කරාට මේ ඔතන ඔය මොනවද තිබ්බත් ස්වාමිනාස හොඳ භාෂා ඥානයක් හොඳ භාෂා දැනුමක් නැත්තම් කොහොමද නාසිස් කොට දාන්නේ අනේ පොඩ විස්තර කරන්න සමාවෙන්න ස්වාමිනාස
හරි ඒ භාෂා ඥානයක් කියන්නේ සරලව කිව්වොතින් නාසිසස්ට කියන දේ වැටහෙන වටහා ගැනීම හැකියාව තියෙනවනම හස්නිය
අන්න හරි සමනස ඕ එතකොට නේද පීඩා සිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුවනේ ඔය මහා සංසාර ඕගේ තරණය කරා කියන්නේ නේද අපි ඒකත් ඔතනම බාර සූත්‍රෙම මතක කරගමු නේද සමනස
තේරවන්තනේ ඇත්තටම මේකේ ඇත්ත යථාභූතයේ අර කලින් වචනය ගත්තේ ඇත්ත ඇති හැටින් දැක්කට පස්සේ පිහිටන්නේ කියලා කාරණයක් ඉතුරු වෙනවද
අන්න ඒ විදිහට තමයි මම කරගන්න ඕනේ
දෙවගණක් කියලා පිහිටා ඉන්නවත් දෙවගණක් නෑ කියලා වෑයම් කරනවත් ඒ දෙකටම යන්න ඕන නෑ මෙතන දෙවගණක් ඉන්නවා කියලා ගන්න හෝ දෙවගණක් නෑ කියලා කියන්න ඕන නැහැ ඇත්ත ඇති හැටියෙන් වටහා දත්තොසින්
ඒ කියන්නේ මෝඩකම තියෙන තාක් කල් උපදිනවා මෝඩකම නැත්තම් උපද්දන්නේ නෑ අර තීරණ දෙයක් නැතිවෙනවා නෙමෙයි මෝඩකම නැති වුණොත් හදිස්සි අහම්බෙන්වත් උපද්දන්නේ නෑ නේ සමින්නාස
අන්න ඒ වගේ අන්න එතනට එන්න නම් අපේ මහත්මයා ඒ අන්න ඒක උත්තරයක් නේ ඒක හරි උත්තරයක් හැටියට හරි හැබැයි ඔය උත්තරය අහගත්ත පමණින් එහෙම වෙන්නේ නැහැ නේ ඒකට වැඩපිළිවෙලක් තියෙනවනේ ඒ වැඩපිළිවෙල දිගේ ඇවිල්ලා අර මම අපේ අර සමිංහන්සිට එක උපමාවක් ගත්තා මම අහගෙන ඉඳලා උත්තරේ ලියනෝනේ හැබැයි එතන අපි හිතමු මම ඔක ගණිත ප්‍රශ්නයක් නෙවෙයි මම හිතමු මම වෛද්‍යවරයෙක් වෙන උත්තර ලිව්වා කියලා එදා ඉඳලා මොකද්ද වෙන්නේ අර දුන්ට පිටකනට සාමාන්‍ය ජන සමාජයේ කියන්නේ අර අබ්බසරණයි කියලා කියනියත් තියෙනනේ
එහෙම
මම උත්තරේ හදා ගන්නවා 100%යි මම නිශ්චිත වැඩපිළිවෙලකින් එන්නේ නැහැ ඉතින් මේ
ලෙඩ් කරන්නේ ගියාම තමයි පත් වෙන්නේ නේ සම.
ප්‍රශ්නේ ලෙඩ් අඩි 6ක් යට මම අඩි ගානක් උඩ මේ හතරවෙනි තට්ටුවේ. නේද?
ඔව් සර් එතකොට කොහොමද සරනස පංච පදානස්කන්ධෙන් අපේ මේ උමතුභාවය නැති වෙන්නේ
නැහනේ? ඔව් ඉතින් මම මේ ලිව්වට වැඩක් නැහැ. පංච පදානස්කන්ධය හරි පටිච්ච සමුප්පාදය හරි එහෙම ලිව්වට හරියන්නේ නැහැ. ඒක අර ඒක තමයි ඔබතුමා කිව්වේ අර අපිට මේක ලොකු මේ අද නිවන කියන දේ හරි සිල්ලර වෙලා තියෙනවා මහත්මයා YouTube එකේ රහතුන් වැහි වැහැලා පඳුරකට ගැහුවොත් 1000ක් 2000ක් විසි වෙන්න ඉන්නවා
එහෙමයි සර් මේ පිටුරත් එලා ගන්න බැරි වෙනවා සර්
ඇයි මෙච්චර ලාභ කරන්නේ ඇයි අද මං හිතන්නේ තාක්ෂණයේ දියුණු වීම ඇත්තටම හොඳයි. හැබැයි ඒ දියුණු වීම නිසා ක්ෂණික නිවන් හරියට
ක්ෂණික නිවන් ඒ ස්වාමීන් වහන්සේ දිහා බලනකොට ස්වාමීන් වහන්සේ අපි ගොඩක් හොඳයි කියලා හිතුවා. ඒ ස්වාමීන් වහන්සේගේ ඇලීම ගැටීම ගොඩක් තියෙනවා වගේ පේනවා අපිට වඩා නේ ස්වාමීන්
වහන්සේ. ඉතින් අපි මෙහෙම කරමු. මේක මේ අර ඇත්තටම වචනෙන් දෙකෙන් නිවන් දකින්න පුළුවන් අපිට එහෙම හැකියාවක් තියෙන්න ඕන අපි ඔන්න බාහ්‍යකේ තියෙන ධාරිතාව තියෙන ඕන කොලිතුපතිස්සගේ තියෙන ධාරිතාව තියෙන ඕන නේද අර බාවරී කියන ගුරුවරයාගේ යටතේ හිටපු අය හජිත ආදී මානවකයන් ගාව තිබිච්ච ඒ ධාරිතාව තියෙන ඕන ඒ සක්්‍යතාවේ හැකියාව තියෙන ඕන නේද සිතීමේ විමසීමේ හැකියාව නිෂ්ඨාවකට නොයන ගතිය අනික්කේව බොරු මෙයමයි සත්‍ය අනික්කව බොරු අසත්‍ය කියන එහෙම සද්ධර්මයන්ි සෝ ආකාර පරිවිතක රිතිනිච්ඡනක් ඇති ආදී රාමු වලින් කොටු වෙන්නේ නැති විමර්ශනික හැකියාවකින් යුක්තයි නම් සත්‍ය ගවේෂීත්වයක් නම් තියෙන්නේ ඒ සත්‍ය ගවේෂීත්වයටම සත්‍ය කියන්නේක්ම හමු වෙනවා නම් ඉතින් අන්න එතකොට ඒක යථාර්ථවත් වෙන්න ඕනනේ මෙතන එතර මේ වැඩපිළිවෙලකට ඉතින් එහෙම කාරණයක් ඉතින් ඒක ඉතින් එහෙම තමයි ඉතින් මොනවා කරන්නද නේ
ඉතින් බුදු කෙනෙක් පහළ වෙන කාලේ ධර්ම කෝලහලයේ කියලා ආවා කියලා අපි අහලා තිබ්බනේ. ඒ වගේ දැන් බුදුහාමුදුරුව ඉන්න කාලෙත් 62ක් දෘෂ්ටීන් තිබ්බා. ඒ වගේම කාලාම සූත්‍රයේ කියන කාලෙත් අර කූටාගාර ශාලාවට එක එක්කෙනා ඇවිල්ලා විවිධ දේවල් කියලා තිබ්බනේ. ඒ කියන්නේ මේක හොඳ ප්‍රවාහයක් වෙන්නත් පුළුවන් නේ සවන්වන්.
පැහැදිලිවම ඒ කියන්නේ දාර්ශනික පසුබිමක් වෙන්න ඕන. හැබැයි මේ ප්‍රවාහය ඒ ප්‍රවාහය කෙත්වතු අස්වද්දන ප්‍රවාහයක් වෙන්න ඕන. ගම්බිම් යට කරලා සුණු විසුණු කරන ප්‍රවාහයක් නොවේ යුතුයි. දාර්ශනික ප්‍රවාහයක් තිබුණා ඇත්තරම සමකාලීන ಭಾರತೀಯ සමාජයේ ඔවුන්ගේ ලක්ෂණයක්. ඒ කියන්නේ නිගමනවලට නොයන ගතියක් තියෙනවා. නිගමනවලට නොයන ගතියක් තියෙනවා නම් හොඳයි. අර 62ක් දෘෂ්ටි වෙන්න හේතුව තමයි මහත්මයා නිගමනවල එල්බගෙන හිටියා, හිර වෙලා හිටියා. අරේ හිර වෙලා හිටපු නිසා තමයි දෘෂ්ටි වලින් ගිහිලා නතර වෙලා හිටියේ.
ගර්සුවන්වාස දැන් අදම ගන්න පුළුවන් උපමාව මං හිතන්නේ දැන් එච්චර දෘෂ්ටියෙන් තියෙන කාලේ කුමාර මහත්තයා ස්වාමින් වහන්සේ සහ රවි මහත්තයා හොයාගෙන මේ ස්ථානෙට පැමිණීමම ගන්න පුළුවන් වගේ තේනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මූලිකත්වයේ තියාගෙන කටයුතු කරන එක ගොඩක් වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ සමකාලීන සමාජයට සමකාලීන භාෂාවෙන් ඒ කියන්නේ ඒ පරයායන් ඔස්සේ පැහැදිලි කරලා දීපු ඒ රටාවන්ට අනුගතත්වයේ දැක්වීම ගොඩක් වටිනවා. මොකද අපිත් උත්සුකවන්නේ උත්සාහවන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු බුද්ධ වචනය හොයාගන්නනේ නේද? ඉතින් අර ඒ නිසා නිගමනවලට නිෂ්ඨාවන්වලට යන්නේ නැතුව අපි අර අපිට ගොඩාක් වරදින තමයි හැමදේම ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මෙන්න මේක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා ගියපු තැනම يعني උත්තරයක් කොහෙන් හරි නිවන් හරි මඟඵල හරි එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද හරි මොනව හරි අපිට දෙයක් හමු වෙනවා. මම මේ කියන්නේ ඒ ක්‍රමවේද නොසිවිය යුතුයි කියන කාරණේ නෙවෙයි. අපි මොකක් හරි දෙයකින් ලැබිලා සෑහීමකටපත් වෙනවා නම් කුමන හෝ අර්ථයකින් ලැබිලා සෑහීමකටපත් වෙනවා නම් ඒක නොලැබිලා කියන ලැබීම හරි ලැබිලා සෑහීමකටපත් වෙනවා නම් අන්න බුද්ධ වචනේට අපි අනුගතත්වය වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි
කරසුවන් මාස නැවත මේ නාසියස් ළඟට ගියොත් අර නාසියස් තමාගේ රූපයට තමාම රැවටිලා ජීවිතේ නැති කරගත්තා වගේ අපි සසර පුරාම ආත්ම කෝටි ප්‍රකෝටි ගාන තුල අප විසින් දාග හරි හෝ වැරදි වශයෙන් දාගත්ත දෘෂ්ටීන් නිසා අපිත් ඉන්නේ තාම රැවටිලා කියන එක කොහොම ස්වයන් වාසී අපිට හේතු ගන්නන්න.
හරි අන්න ඒකට හොඳයි මහත්මයා. දැන් අපිට අපේ ජීවිතේ තියෙනවනේ මේක හොයන්න තියෙන්නේ එළියෙන් නෙවෙයිනේ අපේ ජීවිතේ ඔස්සේනේ නේද? දැන් අපිට ඔබතුමා මේ වෙලාවේ සමහරවිට ෆෝන් එක අල්ලගෙන ඉන්නවා ඇති. එහෙම නැත්නම් වාඩි වෙලා ඇති. මොකක් හරි අල්ලන ඇති. කකුල පොළවට දැනෙනවා ඇති. මම මේ සරල තැනකින් කියන්නේ මොකද්ද මේ තද මට මේ තද ගතියට දැනෙනවා කියන්නේ මොකක්ද? අන්න ඒ කරුණ හොයන්න යන්න පුළුවන්. මොකද්ද මේ තද ගතිය? දැන් මේ වෙලාවේ රාත්‍රී කාලය. දැන් රාත්‍රී කාලේ මේ වෙලාවේ සිසිලසක් දැනෙනවා. මොකද්ද මේ දැනෙන සිසිලස කියන්නේ? මොකද්ද මේ දවල් කාලේ මේ දවසට හරි රස්නේ ලංකාවේ. මොකද්ද මේ රස්නේ කියන කියන්නේ? ඊට පස්සේ ඔබතුමා ඉස්සරහා යමක් පේනවා. ඒ පේනකොට මොකද්ද මේක පේනවා කියන්නේ? මොකද්ද මේ පේනවා කියන්නේ? මට දැන් කටහඬ ඇහෙනවා. මොකද්ද මේ ඇහෙනවා කියලා කියන්නේ? සමහර දේවල් මං දැනගන්නවා. මට දැනෙනවා. සමහර දේවල් මං හිතනවා. මොකද්ද මේ හිතනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි කනවා, ඊට පස්සේ බොනවා, නානවා, අඳිනවා, පළඳිනවා. ඒ කියන්නේ නිින්දෙන් අවදි වූ තැන ඉඳලා රෑ නිින්දට යන තෙක්ම අපේ දෛනික ජීවිතයේ ජීවත් වෙනවා කියන ක්‍රියාකාරකම් පද්ධතීන් ටිකක් තියෙනවනේ. අන්නේ සංසිද්ධි අපි දේවල් කරගෙන ඒ දේවල් වලට මේ අපි අපේ මට්ටමේ ඒව දේවල් වලට බැඳිලා ඉන්නෝනේ ලෝකෙ මට්ටමේ. එහෙම නැතුව මෙන්න මේ සංසිද්ධීන් දැනෙන තද ගතිය, සීතල ගතිය, උණුහුම් ගතිය, මේ හමා යන ගතිය නේද? ඊට පස්සේ පෙනීම, පෙනෙන දේවල් නෙමෙයි පෙනීම කියන්නේ මොකක්ද? ඇහෙන දේවල් නෙමෙයි ඇහිම කියන්නේ මොකක්ද? දැනෙච්ච දේවල් නෙමෙයි දැනීම කියන්නේ මොකක්ද? අඳුන ගන්නවා තේ දේ නෙමෙයි අඳුනා ගන්නවා කියන්නේ මොකක්ද? අන්න ඒ වගේ සංසිද්ධින් එක අපි ලඟ වෙලානේ ඉන්නේ. කියන්නේ ඇත්තටම සංසිද්ධින් එක ලඟ වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒකට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ පාලියෙන්. සංසිද්ධින් දිහට ලඟ වෙලා. ඒක දෙයක් කරගෙන තමයි අපි ඉන්නේ. එතකොට මෙන්න මේ ඔබතුමාට කියන්නේ ඔබතුමාට කියන එක අදහස් කරේ අපි කාටත් මේ අපේ දෛනික ජීවිතේ මේ සංසිද්ධීන් පිළිබඳව විමර්ශනයකට යන්න පුළුවන් නම් අනේ විමර්ශනේ මේක මොකක්ද මොකක්ද මේක මොකක්ද අර කලින් දවසකත් මගේ ඉදං කතං මේක කෙසේද මේක කොහොමද වෙන්නේ ඉදං මේක කෙසේද ඉමස්සෝ කත්තෝති මේකේ අර්ථය මොකද්ද කියන විදිහට හොයාගෙන යද්දී අන්න ඒ හොයාගෙන යන ගතියට ඒ හොයාගෙන යන ගතියට මේන මේකයි කියලා නිෂ්ඨාවකට යාගන්න බෑ. නමුත් යමක ඉස්මතුවක් තියෙනවා. අන්නේ ඒ ඉස්මතුව මම මේ කියලා කියන්න බැරි නමුත් යමක යම් ඉස්මතුවක් වේනම් ඒ ඉස්මතුවත් එක පැවැත්ම කරගෙන තියෙන්නේ. ඒක මට නැති කරගන්න බෑ. අන්නේ ඒ හිතන ගතියත් එක අපි ඇත්ත කියන කෙනෙක්ගේ පැත්තකට යොමු වෙනවා. අන්න ඒ විවෘත හිතන ගතියෙන් සත්‍ය ගවේෂී ගතියෙන් යුක්තව සත්‍ය පැහැදිලි ක්‍රමයක් ඉස්මතු කරන්න කිදු පැත්තකට යොමු වෙලා ඒ කියන දේට අනුරූපව අපේ චින්තනය මෙහෙවන්නට ඕන. ඒ අන්න එතනදී මාර්ගය ඉස්මතු වෙනවා. සරලව ගත්තොත් අපේ මහත්මයා අපි දෛනික ජීවිතේ අපේ ජීවිත සරලව කයත් එක්ක මූලික කයත් එක්ක බැඳිච්ච දේවල් ටික අපි හොයමු. කයට දැනෙන දේවල් තදගති දැනෙනෝනේ අර මං කණේ. අන්නේ ඒ දේවල් මේ අපේ ජීවිතේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිතේට ජීවිතේ කාරණාත් එක්ක තමයි ඉතරවීමක් ඉස්මතු කරන්නේ. අපි ඒකෙන් අපි මේ ගත යුතු නෑ මේ අපේ ජීවිතයට ගලප ගන්න යන්න හොඳ නෑ. මොකද්ද මේ කියන මේ තමන් කියලා මේ තමන් කියලා මේකේ සක්කාය නිරෝධයනේ තමන් කියලා ගත් එකේ වැරද්ද පෙන්නලා දෙන සොකීයත්වය සොකීය තමන්ට අනන්‍යතාවයක් නේ මට අනන්‍යත්වයක් මට සාධීනත්වයක් කියලා තියෙන තඩගතිය නම් මේ වෙලාවේ ඒක මොකක්ද කියලා වෙනවා සොකීයත්වයක් ඉස්මතු වෙලා තියෙන පෙනීමත් එක්ක නම් මේ වෙලාවේ පෙනීම මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා. අන්න එහෙම විමසන ගතියෙන් යුක්ත වෙනකොට අන්න ඊට පස්සේ එහෙම විචක්ෂණය කරලා කරන ගතියෙන් යුක්තව බාහිරකට යමු වෙනවා. අන්න එතනයි බාහිර වැදගත්කම වෙන්නේ. නැත්තම් මම මගේ සොකීයත්වයේ වැරද්ද මමම උත්තරය දී ගන්නවා ඒක වැරදි කියන්නේ. සොකීයත්වය වැරදි කියලා කියන්නේ මගේ එහෙම තවත් වූ සොකීයත් ඔය කින් එහෙම නොතින් මේ අපි අසුචි මුත්‍ර වලින් හොදලා දාපු වගේ වැඩක් කරන්නේ. ඒක ගැළපෙන්නේ හරි කැත ගඳ උදාහරණය උපමාව. අර තියෙන ටික යනවා හැබැයි ගඳ යන්නේ. හරි කැත යුගුප්සා ජනකයි පිළිකුල් කටේතු උපමාවක් ඒක. ගඳයේ දුර්ගන්ධය එහෙමමයි. ඉතින් අර ඒ කියන්නේ කියන්නේ අපේ ජීවිතේ සංසිද්ධීන් ඔස්සේ හැවීමකට යොමු වීමමයි අපි මූලික වශයෙන් කළ යුත්තේ.
අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඔය ප්‍රශ්නේ ඒ අර කවුද මේ මට පොඩ්ඩක් ඒක මිස් වුණා. මේ ඔය අර උදාහරණයක් ගත්තේ නාස්තිසස් කියලා. අනහරි ඒ උදාහරණයේ ස්වාමීන් වහන්සේ මේ පැතිකඩ දෙකක් පේනව නේද? එකක් තමයි මේ ඒ නාසිසස් වතුරට එබෙනකොට ඒ එබීම නිසා වෙන රැවටීම, ඒ කියන්නේ අර එබෙන නිසා හටගන්න එක කොටස. ඊගාවට මේ ඒ එබෙනකොට දෙවගණක් කියලා පේන එක තව කොටසක්. එතකොට එතන ගැටලු දෙකක් තියෙනව නේද? පැහැදිලි කරගන්න. ඒ කියන්නේ දැන් අර ඉබෙනකොට හට ගන්නවා කියලා දකින්න එක එක කාරණයක්. හැබැයි ඒ ඉබෙනකොට දැන් නාසිසට නාසිසස්ම පේන්න ඕන එක මේ පේන්නේ දෙවගණක් හැටියට. ඉතින් එතකොට ඒකේ ප්‍රති දෙකක් තියෙනවා කියලා හිතුණා. ඒක පැත්තා ඊගාට ඔය උදාහරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක්ද කියලා මට ගැටලුවක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ කොයි ධර්ම කරුණු කොතෙන්ද ගලපගන්නේ කියලා පංචපාදානස්කන්ධය හරි භාරය හරි කියන එක ඒ උදාහරණයට ගලපන්නේ කොහොමද කියලා ඒකත් එක ගැටලුවක්. ඊගාට දැන් ඔය සාමාන්‍යයෙන් අර රැවටෙනවා කියනකොට දැන් ඒ රැවටිලා තියෙන්නේ අපි මේ බලනකොට. එතකොට හැම වෙලේම අපි ওই ලින්ග් වලට එබිලා බලනවා වගේ ඒ උදාහරණෙන් කිව්වට අපි දැන් එදිනෙදා කෙහෙල් ගෙඩියක් දක්නවා කියනකොට එතනත් ඔය වගේ රැවටීමක් වෙනවද කියලා ඒ අන්තරයෙන් අපිට ඔක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි.
හොඳයි, තේරුම් සරණයි. ඔබතුමා ඔය කියන හදන්නේ මේ අර මේ කත බලන නිසා පේනවා කියන වගේ අර්ථයක් නේද?
ඒ කියන්නේ ස්වාමිනාසේ උදාහරණේ එහෙම එකක් කියන්න යනවා.
ඔව්, තියෙන නිසා පේනවා නෙමෙයි බලන නිසායි පේන්නේ වගේ අර්ථයක් එක්ක නේද? ඒ වගේ අදහසක් නේ
කියන්නේ. ඒකත් වඩා ගන්නස මත එතනදී මෙන්න මෙහෙම තවත් වුණේ මේ දැන් අපි හිතමුකෝ ගැට වැටිලා තියෙනවා කියලා. ගැටයක් වැටිලා ඒ ගැට පිට තවත් ගැටයක් වැටෙනවා කියලා, කියන්නේ ඇතුළෙත් ගැටයක් වැටිලා තවත් ගැටයක් වැටෙනවා කියනකෝ. දැන් ගැට පිට ගැට වැටිලා තියෙන්නේ. දැන් ලෙහන්ඩ යන කෙනා ඉස්සල්ලා ලෙහන්ඩ ඕනේ අර පිට ගැටේ ලෙහලානේ ඇතුළෙ ගැටේ ලෙහන්ඩ ඕනේ. නමුත් දැන් ඔය නාසිසස් උදාහරණිය අරන් අපි ලෙහඳ හදන්නේ අර අර රහතන් වහන්සේ වෙනකොට අර තියෙන්නේ අවිද්‍යාව දුර වෙනවා කියලා. ඒ වගේ අර මමත්වය හට ගන්න කොටස් තමයි ඔය ඉස්සෙල්ලා ලෙහඳ හදන්නේ. නමුත් අර සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන කොටස පිටින් තියෙන එක අපි ලෙහන්නේ නැතුව අර ඇතුලේ තියෙන එකකට අපි හරන්ඩ ඔට්ට වෙනවා. දැන් මුලින් තියෙන්න ඕන අපි මේ දහින් අපේ ඉන්ද්‍රියන්ගේ රැවටිල්ල අල්ලගන්න එක නේ. මුලින් අපිට මේ පේනවා දකින්නකොට තියෙන රැවටිල්ලනේ. ඊට පස්සේ මේ මං එපුණොත් මේ මමත්වයේ දුරු කරන්නේ නේද කියලා මට එහෙමත් හිතෙනවා.
නාසිසස්ගේ උපමාව ඇත්තරම මේ මං මුලින්ද මේ මතක් කළා. ඒක ග්‍රීක මිත්‍යා දේව කතාවක් කියලා මතක් කරේ. ඒක බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසාම තමයි ග්‍රීක මිත්‍යා දේව කතාවක් කියලා කිව්වේ. ඒකෙන් උපමාව ගන්න හේතුව තමයි අර එතන උපමාවක් ඇත්තටම ගන්නේ. උපමාව කියන්නේ ඇත්තක් නෙමෙයිනේ. උපමාවක් ගන්න යම් කරුණක් පැහැදිලි කිරීම පිණිස. එතෙන්දී අර නාසිරස්ගේ උපමාව ගත්ත හේතුව තමයි එයා කියන්නේ නොරැවටිය යුත්තකට රැවටුණා කියන කාරණේ පැහැදිලි කරන්නනේ. එයාගේ නොවිස නොවිමසීම නිසාම එයා රැවටුණා කියලා කියන්නේ ඒ උපමාව ගත්තේ. ඉතින් ඒ වගේ මහත්මයා දැන් ඒ උපමාව අපි පැත්තකින් තියමු. හරි, අපි තුම පේනවා කියන කාරණේ අපි තුම ඔබතුමා කියුවේ පිස්කෙසල් ගෙඩියක් පේනවා. හරි, යන්න එතනදී අපි පේනවා කියන එකනේ ඔබතුමාට පෙනීමත් එක්කනේ කෙසල් ගෙඩියක් උනේ නේද?
එහෙමයි සෝන්.
ඕ, දැන් කෙසල් ගෙඩියක් ඉස්සරහ තිබුණා. ඒ කෙසෙල් ගෙඩිය ඔබතුමාට කෙසෙල් ගෙඩියක් වුණේ එක්ක පෙනීමත් එක්ක. එහෙම නැත්නම් කෙසෙල් ගෙඩියක් කියලා හඳුන ගැනීමත් එක්කනේ. එහෙම නැතුව කෙසෙල් ගෙඩියක් වෙන්නේ නැහැ නේද? එහෙම නැත්නම් කෙසෙල් ගෙඩිය කද්දි දිවට රසක් එක්කනේ.
එහෙම.
එහෙම නැත්නම් කෙසෙල් ගෙඩිය අල්ලද්දි කෙසෙල් ගෙඩිය තද ගතියක් දැනුණා. ඔබන ගතියක්, මිලෙක් ගතියක් වගේ ඇති වුණා. අන්න එතකොට තමයි කෙසෙල් ගෙඩිය වුණේ. එහෙම නැත්නම් මේක කලින් කෙසෙල් කාලා තියෙනවා. මේක දකිනකොට කෙසෙල් කියලා මතක් වීමක් එක්ක එක්ක කෙසෙල් ගෙඩිය ඇහෙන් දැක්කට පස්සේ අන දැකීමත් එක්කයි ඔබතුමාට කෙසෙල් ගෙඩිය වුණේ. ඊට පස්සේ කෙසෙල් ගෙඩිය පොඩ්ඩක් තට්ටු කරලා බලනකොට ඒ මේ කෙසෙල් වලට සද්දේ ඉන්නේ නැහැ. එහෙම අපි හිමු කිමු පොඩ්ඩක් ඒකම කෙසෙල් කියලා සුවඳක් එක්කනේ. කෙසෙල් කියලා සුවඳක් එක්කනේ ඔබතුමාට කෙසෙල් වුණේ. කෙසෙල් කනකොට දිවට රසයක් එක්ක, කෙසෙල් ගෙඩිය අල්ලනකොට පහසක් එක්ක, එහෙම නැත්නම් කෙසෙල් කියන හිතපු ගතියක් එක්ක, එහෙම නැත්නම් අතර දැනෙන තද ගතියක්, ඒ කියන්නේ මේ ලෙග් ගතියක් හරි, එහෙම නැත්නම් ඒක පාට අඳුන ගත්තනේ, අඳුන ගැනීමක් එක්ක. ආන්න ඒ වගේ මොකද්ද මේ පේන්නේ? පෙනීම නම් පෙනීමත් එක්ක නම් කෙසෙල් ගෙඩිය උනේ. අන්නේ පෙනීම මොකක්ද? හැඩයක් එක්ක නම් කෙසෙල් ගෙඩිය උනේ. හැඩය මොකක්ද? පාටක් අඳුනගත්තනම් ඒ මොකද්ද මේ අඳුන ගන්නවා කියලා කියන්නේ මොකක්ද? මොකක් හරි හැඩයක් නම් මේ කෙහෙල් ගෙඩිය හැඩය. මොකද්ද මේ හැඩය කියන්නේ මොකද්ද? අන්න ඒ කරුණෙන් තමයි මහත්මයා විමසගෙන යන්න ඕන. අන්න ඒක හිතාගෙන යන ගතියට එයාට පිළිගන්න බෑ. ඒ කියන්නේ අර ඒකට උත්තරයක් ඇත්තරම මේ කියලා නිගමනයකට එන්න බෑ. අන්න එවන් අවස්ථාවක හැබැයි කෙසෙල් ගෙඩියක් නැහැ කියලා කියන්න, පෙනීමක් නැහැ කියන්නත් බෑ. අන්න එවන් අවස්ථාවක තමයි බාහිරකට ඇත්තටම ඇත්තක් හොයන කෙනෙක් බාහිරකට යමු වෙන්නේ. අන්න බාහිරකට යමු වෙච්ච තැනදී එයාට ඈතර වෙන්න මඟ කලන මිතුරා කියලා දෙනවා.
ආ අවසන් සම්මත. එතනදී මේ දැන් කෙහෙල් ගෙඩියක් කියලා දකිනකොට දැන් දිත්තේ දිත්තමත්තන් කියලානේ අපිට නිකන් ඇහිලා තියෙන්නේ. එතකොට මොකද්ද ඒ දැක්කොත් දැක්ක පමණයි කියලා කියන්නේ කියලා එක අපි ටිකක් විග්‍රහ කරලා බලුවොත් අපිට දැන් දකිනකොට අපි දකින තැනීම නතර නොවි අපි කෙහෙල් ගෙඩියක් බවට යනවා. නැත්තම් ඒ දකින දෙයක් බවට යනවා. අන්න එහෙම නොවි ඒක දැක්මක් හැටියට නතර වෙන්න කියන තැනින් වාගේ ඕක විග්‍රහ කරගන්න බැරි වෙන්නේ.
අන්න දැක්මක් කොහොමද මහත්මයා දැක්මක් විතරයි කියලා නතර කරගන්නේ? මොකද දැකීමට පිළිසරණ වෙන්නේ මනසනේ. මනස එකතු වෙනවනේ උතන්ට.
ඔව් ඒක සරණස මම මෙහෙම ගන්නම් බලන්න සරණස එක මේ ගැටලුවක් තියෙනවද කියලා. දැන් අපි කෙහෙල් ගෙඩියක් කියන එක දකිනකොටම අපිට බාහිර කෙහෙල් ගෙඩියක් තියෙනවා කියන වැටහීමක් එනවා. නමුත් පෙනීමක් අපිට කොයි වෙලාවත් හිතෙන්නේ නැහැ ඒක මේ පෙනුමක් කියලා. අපිට හිතෙන්නම මේ එළියේ තියෙන ගෙඩියක් මේ තියෙනවා දකින්නවා කියන තැනට අපි ගිහිල්ලා ඉවරයි. අපිට අර සිහි කරගන්න පමා වෙනවා මේක මේ පෙනීමක් දැක්මක් කියලා. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එළියේ කෙහෙල් ගෙඩියක් නැහැ කියලා. නමුත් අර ඒ වෙලාවේ දැන් අර ඇහෙන්ට ගිහින් මනසෙන් ඒක හඳුනාගෙන අරබහත් කිව්වා වගේ ඒක අහවල් වර්ගයේ කෙහෙල් ගෙඩියක් මේ ඉදිනා ඒවා මේවා ඔක්කොම වැටිලා අපිට ආ කන්න පුළුවන් මට්ටමටම මේ ගෙඩියක් කියන තැනට මේ වැඩපිළිවෙල කියනවා දිගටම. එහෙම වෙන බව අපිට සීකර ගන්න බැරුව අපි අපි පමා වෙනවා වගේ දෙයක් නේද එතන සිද්ධ වෙන්නේ.
පමා වෙනවා වගේ වැඩක් කියන්නේ ඇත්තටම බලන්න මහත්මයා මේ ඔව් එහෙම පමා වෙනවා නම් ඇයි පමා වෙන්නේ?
ඔව් දැන් අර කියලා තියෙනවානේ අප්‍රමාදයයි ප්‍රමාදයයි කියලා. අප්‍රමාදෝ අමත පදං කියනවනේ. දැන් අපි එතන අප්‍රමාදී වුණා නම් මේක පෙනීමක් පමණයි දැක්මක් පමණයි කියන තැනින් ඉන්න පුළුවන් වුණා නම් කාට හරි අප්‍රමාදී වෙලා. එතකොට යට අර කෙහෙල් ගෙඩියට තියෙන ඇලීම් ගැටීම් වලට යවෙන්නේ නැහැ. ඒ නිසා කෙලෙස් හට ගන්න නැති අර මූලික මට්ටමින් කඩා ගන්න පුළුවන් කියලා උපකල්පනය කරොත් කවුරු හරි ප්‍රමාද වුණොත් එයාට මේක මාර ලස්සන කෙහෙල් ගෙඩියක්නේ කියන තැනට ගියා නම් එයාට ඒක කණ්ඩම තමයි වෙන්නේ. එයාට එතකොට අන්න ප්‍රමාදයට වැඩිලා. ඉතින් අපිට හැම වෙලෙම ඔක ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන් විදියක් ඔතනින් හොයාගන්න පුළුවන් වෙයි නේද?
ඇත්තටම ඔව් මහත්මයා ඔබතුමා අර අප්‍රමාද වෙන්න ඕන කියලා කිව්වනේ. භාග්‍යතුන් වහන්සේ මේ අප්‍රමාද වෙන්න කියලා කියන්නේ නුවණේ. පැහැදිලිද? ඔව් නුවණින් අප්‍රමාද වෙන්න කියලා තියෙන්නේ ධාතු විභංග සූත්‍රයේදී පැහැදිලිවම කියලා තියෙන ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න කියලා. ඒ නිසා ප්‍රඥාව යෙදීම තමයි ඔතෙන්ට කරන්න ඕන. එතකොට පෙනීමෙන් නම් කෙසෙල් ගෙඩියක් උනේ ආ මේක පෙනීමක් විතරයි කියලා. ඒක ආයි අපි කොච්චර සියුම්ව බැලුවත් ඒක ආයි මානසික සංකල්පයකින් තමයි ආ මේක පෙනීමක් විතරයි කියලා විග්‍රහයකට යනවා.
ඒක නේද අපි ප්‍රඥාව කියලා එතන සලකන්නේ ස්වාමීනාංස?
නෑ නෑ ඒක මානසික සංකල්පයකට යනවා මහත්මයා.
ඔව් දැන් ඒ දකින්නකොටම අපි ප්‍රඥාව යොදන හැටි තමයි එතනදී සිද්ධ වෙන්නේ නේද?
ඒ දැකීම කියන්නේ මොකක්ද කියලා හොයන්න ඕන. දැන් දැකීමත් එක්කනම් කෙසෙල් ගෙඩිය උනේ. ඒ දැන් මට කෙසෙල් ගෙඩිය උනේ දැකීමත් එක්කනේ. පෙනීම ආන්නේ පෙනීම කියන්නේ මොකක්ද කියලා මගේ අත්දැකීම පෙනීමනේ. දැන් පෙනීමට පෙනීමක් නැහැ කියන්නත් බෑනේ නේද?
එහෙමයි.
ඔව් හරි පෙනීමක් නැහැ කියන්නේ කෙසෙල් ගෙඩිය පේනවා. මෙන්න මේ පෙනීම නැහැ කියන්න බෑ. හැබැයි අන්න ඔතෙන්ට අපේ මහත්මයා සංකල්පයක් නොදා පෙනීම කියන දේ විග්‍රහ කරගන්න උත්සාහ දරුවනම් මූලික වශයෙන්ම මෙන්න මේ පෙනීම කියන්නේ මොකක්ද කියලා විචක්ෂණයකට ගියා නම් ගොඩාක් වැදගත් වෙයි. අන්න එහෙම නොතින් අන්න ඔබතුමා සිහිපත් කරා වගේ අන්නේ විචක්ෂණ ගතියට බාහිරින් සත්‍යයක් ඇහිච්ච තැන ප්‍රඥාව උපදිනවා.
එහෙමයි.
උපදිච්ච තැන අන්න දිට්ඨිය දිට්ඨමත්ත කියලා කතා කරන්න පුළුවන්.
එතන නිසා සත්‍යයක් ඇහෙනකොට ප්‍රඥාව උපදිනවා කියලා කියන්නේ සත්‍යය අපි දෙයක් කරගන්නවා කියන දැනුම අපි තිබ්බොත් ඒකට අපි නොරවටෙන ගතිය වගේ දෙයක්ද?
හරියට හරි. ශබ්දයක් ඇහෙද්දි ශබ්දයක් තියෙනවා කියන හෝ නැහැ කියලා හෝ යන්න හොඳ නැහැ. ඇත්තටම මගේ අත්දැකීම ශබ්දයක් ඇහෙන එක නේද?
එහෙමයි.
දැන් ඔබතුමාට ඇසීමක් පමණයි කියලා අපි නිගමනයක් දෙනවනේ.
එහෙමයි.
එතකොට ඇසීම ඇසීමෙන් සීමා නොවි අන්න දැනගැනීමක් පැත්තට යනවනේ.
එහෙමයි.
අන්න ඒ වුණොත් ඒක ඇසීම ඇසීමක් පමණක් වෙන්නේ නැහැ. එය එයින් මන්නේ වෙන්නේ නැහැ. එය වෙන තැනකින් අන්නේ. ඒ කියන්නේ ඇසීම ඇසීමක් වෙන්න නම් ඇසීම කියන්නේ මොකක්ද කියලා හොයන්න ඕන.
එහෙමයි. ඒ කියන්නේ සංහස ඔය සිද්ධියක් වෙන වෙලාවෙම ඔයකෙන් ඒ සිද්ධියට අහුවීමත් සිද්ධියෙන් ගැලවීමත් කියන දෙකම සිද්ධ වෙන්න පුළුවන් අර අපේ ප්‍රඥාව යෙදෙන ප්‍රමාණය අනුව නේද?
ප්‍රඥාව හරියට භාවිත වුණොත් මේක දැන් අපි හිතමු මහත්මයා දැන් අර නාසිසස් කතාව දැන් පොඩ්ඩක් ඒක බුද්ධ භාෂිතයක් නෙවෙයි. නාසිසස් සිද්ධිය නෑ කියන ගියාද? අර පිළිබිඹුව නෑ කියන ගියාද?
නෑනේ.
පිළිබිඹුවේ ඇත්ත දැක්කා. දැක්ක තැන දෙවගණන් කියන රැවටීමට යනවද?
නාසිසස් රැවටෙන්නත් පුළුවන්. නාසිසස් නම් රැවටුන එක නෙවුනේ. නමුත් එයා
ප්‍රඥාව යෙදුන නම් එතන දෙවගණක් නෑ කියන්න යන්න ඕනද? ඉන්නවා කියන්න යන්න ඕනද?
නෑ, ඒ මුකුත් කරන්න ඕනේ නෑ. ප්‍රඥාව යෙදුනා නම්
ප්‍රඥා හරියට හරි මහත්මයා ප්‍රඥාව යෙදුන නම් දෙවගණක් ඉන්නවා කියන්න යන්න ඕනෙත් නෑ. දෙවගණක් නෑ කියන්න යන්න ඕනද?
නෑ, ඒත් නෑ.
අන්න දැකලනේ. දැන් ඒතර ශබ්දයක් ඇහෙද්දි ඇසීමක් තියෙනවා කියන්න හෝ නැහැ කියන්න හෝ යන්න ඕනද?
යන්න ඕන නැහැ. ඒක ඒ මොහොතේ සිහිය පිටව ගන්න එක තමයි ඇත්තටම ප්‍රඥාව කියන්නේ නේද?
ඔව්, සිහිය කියලා කියන්නේ වැටහීමෙන් යුක්ත සිහිය.
යුක්ත සිහිය
එහෙමයි. ඔව්, සිහියම පිටව ගත්ත කිරවස ශබ්දයක් කියලා ඒක ආපහු වෙනස් වෙනකොට සිහිය සතිය අසතිය වෙනවා. සිහිය තනියම කතා කරන්නේ මහත්මයා. එක්ක සිහිය කතා කරන්නේ සම්පජඤ්ඤයත් එක්ක. සතිය කතා සතිය සම්පජඤ්ඤයත් එක්ක. එහෙම
නැත්නම්
ප්‍රජාන සතිය තුනම භාවිත වෙනවා.
අර ඉස්සලා මහත්මයෙකුත් කතා කරා ස්වාමීන් වහන්සේලා 19ක් බණ කිව්වොත් ඇහෙන්නේ 10 බණක් කියලා. දැන් ඔය කාරණේ ගත්තොත් 10 දෙනාමක් නෙමෙයි 19ක් කතා කරත් එකම තැනයි නේද කතා කරන්නේ.
බුද්ධ වචනයට අනුව ගියොත් නම් බුද්ධ සත්‍ය දෙකක් නැහැ. සත්‍ය එකයි තියෙනවා.
එහෙමයි. කොහෙන් ගියත් එන්න ඕනේ ditta sutamuta විඤ්ඤාතවල රැවටෙන එක ඉස්සලා ඒ සක්කාය දිට්ඨිය කියන්නේ රැවටෙන්නේ ඒක මේ වරද්දක් නම් ඒක අර සම්මා දිට්ඨියට එන එක වගේ අර මේ අහින දකින තැන තියෙන වැරද්ද නිවැරදි කරගන්න එක තමයි ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ. නැතුව විවිධ ධර්ම ශ්‍රවණ කියලා එකක් තියෙන විදිහක් නැහැ නේද?
අපේ අත්දැකීම මහත්මයා අපේ අත්දැකීම ඇහිපෙනීම ඇහිම දැනීම දැනගැනීම නම් ඒ ටිකනේ ඒ හතරෙන් එහා නැහැනේ. අපි ඒ පැත්තෙන් ගත්තොත් දැන් කෙනෙක් දැන් ඔබතුමාට හුරු පෙනීම ඇසි පේනවා එනවා දැනෙනවා දැනගන්නවා වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් හොයන්න යන පැත්ත තද පාඨ වියපෝ තේජෝ වායෝ වෙන්නත් පුළුවන්. හොඳේ
එහෙමයි.
ඔව්, කෙනෙක්ට ඒ පැත්ත වෙන්න පුළුවන්. තව කෙනෙක් හොයන්න වෙන්න පුළුවන් මේ රූපණේ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම එහෙම වෙන්නත් පුළුවන්. තව කෙනෙක් හොයන්න යන්නේ සිත කය වචනේ වෙන්නත් පුළුවන්. හරි, අපි හිතමු පේනවා එනවා දැනනවා දැනගන්නවා ඒක එක ක්‍රමයක් හොයන්න යන එක පස්සේක විදියක්. හරි, එහෙම ගත්තොත් පේනවා එනවා දැනනවා කියන එක හොයන්නගෙන ගියොත් ඒක තියෙනවා කියන යන්නෙත් නැතුව නෑ කියනවා කියලා යන්නෙත් නැතුව මොකද්ද මේ පේනීම? දැන් ඔබතුමාට ඉස්සරහා මොන හරි පේනවනම් මොකද්ද පේනීම?
ඒ කිව්ව ස්වාමනස අර සමුදේ කියනවා වගේ අදහසක් නේද? තියෙනවා කියලා නෑ කියලා ගන්නෙ නෑ මේ මොහොතේ. ඒක සමුදේ
ඔය අපේ මහත්මයා ඔක පූර්ව නිගමනයක් පොතෙන්ට ගියාට පස්සේ ඔක උත්තරයක් වෙනවා. එහෙම නොතින් අර මේ මම අපේ කොග්ගල කේසර්ගෙන් ලකුණු 100ක් ගත්තා වගේ වැඩක් වෙනවා. ලකුණු හරි. හැබැයි මම දෙන්න ගියොත් ලෙඩා පොළවෙන් යට මම හතර දෙට්ටුයි. ඉරගේ කూరు ගණන් කර කර ඉන්න පුළුවන්.
ඔව්
සර්වසමාවෙන් දැන් ඉතින් ගිවිලා ගිහිලා තියෙන අපේ ස්වයන්වාසේ ඉදහස් කරන්න ඕනේ. ස්වයන්වාසේ උදේ පාන්දරම ඉදිරි පාන්දර ඉන්ටර්පාත් සඳහවලින්න තියෙනවා. ඒ නිසා අපි අලුත් ප්‍රශ්න අහන්න නැතුව මෙතනින් අවසන් කරනවා නම් වඩා හොඳයි කියලා යෝජනා කරනවා.
හොඳයි හොඳයි. බාර සූත්‍රෙ හිමුත් අපි ලබන සතියේ කතා කරමු. ඒක අර යට කොටස කතා කරන්න, ඒ කියන්නේ විස්තර කරේ නැහැ ගාථාවේ කොටස අපි පස්සේ කතා කරමු කියලා. ඉතින් මෙතනදී අපි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ ඇත්තටම වැටහීමක් නොවනක් එක කතා කරන්නේ. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතර වීම අකාලිකයි. අකාලිකයි. අකාලික ධහම කාලික කාලය තුන් කාලය යමක් දෙයක් තැනක් අතීතයක් අනාගතයක් ඔය ආදී වශයෙන් තහවුරු කෙනෙක් ඉන්නවා ඉන්න ලෝකයක් තියෙනවා ඒ කාලෙ ඒකට යමක් දෙයක් තැනක් කියලා පැනවිච්ච කාලික ලෝකයකට අකාලික ධමයක් කාලික වචන වලින් දීලා තියෙනවා. ඉතින් එතෙන්දී අපෝ මං කියන්නම් අකාලික ධමයක් කාලික ලෝකයකට කාලික වචන වලින් දීන තියෙන්නේ. ඒ නිසා ඒ කාලික වචන වලින් දීපු දේ විමසීමකටයි යා යුත්තේ. විමසීමකටයි යා යුත්තේ. විමසීමකට නොගොස් ප්‍රතිඵලයක් උත්තරය අපි ගත්ත තැන අපි ධර්මයේ වරදවා ගත්තා වෙනවා. ඉතින් අර ඒ නිසා අපිට වෙච්චි ලොකු වැරද්දක් තමයි වර්තමානයේ උත්තරය අපිට හුරු වෙලා. හැබැයි උත්තරයක් ආපු තැන මේ ප්‍රශ්නේ ගොඩනගිච්ච ඒ ප්‍රශ්නෙත් එක්ක අර චින්තනික වැඩපිළිවෙල මං කිව්වේ අර අපේ ස්වාමීන් වහන්සේත් එක්ක උදාහරණයක් ගත්තේ. ආන්නේ ඒ වගේ වෙච්ච වැරද්ද තමයි මේ, ඒ කියන්නේ උණු වැරද්ද තමයි අපි ප්‍රශ්න, කියන්නේ ප්‍රශ්නෙකට උත්තරයක් හොයාගෙන. හැබැයි ඒ උත්තරය එන්න ඕන විදිය අපි අමතක කරගෙන, ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් මම ඇමරිකාවට යන විදිය සියල්ල දැන ගන්නවා. හැබැයි මම ඇමරිකාවට ගිහිල්ලා නැහැ. දැනගන්න එක හොඳයි. හැබැයි වැඩපිළිවෙලේ යුක්ත වෙනවා. හොඳයි, මම ඇමරිකාවට යන වැඩපිළිවෙල අවසානයේ දක්වාම තොරතුරු ටික කියනවා. මට කටපාඩම් උත්තරය. නමුත් මම දැන් ඉන්න තැනින් ඉපැයි මම පටන් ගන්න නේද? ඉන්න තැනින් ඕන මම පටන් ගන්න. දැන් අපි හිතමු මට අවශ්‍ය ව්‍යංජනයකට කිරි ටිකක් දාගන්න. හැබැයි මට ව්‍යංජනයට කිරි ටික දාන එක තමයි උත්තරය. ව්‍යංජනය හදාගන්න. හැබැයි මා ගාව පොල් නැහැ. මම මොකද්ද කළ යුත්තේ? පොල් නැත්තම් අපි හිතමු ලෝකෙ කොහෙවත් පොල් නැහැ කියලා උපමාව. ඉස්සෙල්ලාම මං වලක් කපන්න ඕන. හොඳ සරු බීජයක් හොයා ගන්න ඕන. ඒක රෝපණය කරන්න ඕන. ඒක කාලයට අනුරූපව හැදෙන්න දෙන්න ඕන. ගෙඩි හැදෙන්න ඕන. ගෙඩි හැදුනට පස්සේ කඩන්න ඕන. කැඩුවට පස්සේ ලෙල්ල කියන්නේ කිරි ටික නෙවෙයි. හැබැයි ලෙල්ල නැත්තම් කටුව ආරක්ෂා වෙන්නේ නෑ. පොල් කටුව කියන්නේ පොල් මදේ නෙවෙයි. හැබැයි පොල් කටුව නැත්තම් පොල් මදේ රැකෙන්නේ නෑ. පොල් මදේ කියන්නේ කිරි ටික නෙමෙයි, මදේ මිරිකල කිරි ටික ගන්න. අන්න ඒ කිරි ටික දාන්න පුළුවන්. හරි, ඇත්තටම උත්තරේ තමයි ව්‍යංජනයේ හදන්න නම් කිරි ටික දාන්න ඕන. ඒක ඇත්තම ඇත්ත. අපි දැන් මේ අපේ ගාව මේ අර පිටිකර පොල් කිරි අතේ පැකට් එක තියෙනවා වගේ කතාවක් තමයි මේ තියෙන්නේ. හැබැයි අපිට මේ වෙලාවේ තියෙන්නේ පොල් ගහක් නැත්තම් මේ වෙලාවේ මට මේ වෙලාවේ පොල් ගහක් නැත්තම් මං පටන් ගන්න ඕන වල හාරලා පොල් පැලේ හිටවන තැනින්. පොල් ගහක් නම් පැලයක් නම් තියෙන්නේ. පැලේට අවශ්‍ය ජලය පොහොර සරුපස කිට්ටු කිරීමේ දැන් කල යුත්තේ. දැන් මේ වෙලාවේ ගහ හැදිලා නම් ගෙඩි හැදෙන්න ඉඩ දීමයි මං කළ යුත්තේ. ගෙඩි හැදිලා නම් දැන් මට කරන්න තියෙන ගෙඩි කඩන එකයි. ගෙඩි කඩලා නම් දැන් තියෙන මගේ තත්ත්වය ලිලි ගහන එකයි තියෙන්නේ. ලිලි ගහලා නම් පොල් ගෙඩිය තියෙන්නේ මං විඳින එකයි කළ යුත්තේ. පොල් ගෙඩිය බිඳලා නම් තියෙන්නේ දැන් පොල් ගාන එකයි කළ යුත්තේ. පොල් ගාලා නම් දැන් තියෙන්නේ කිරි ටික මිරිකන එකයි. හරි හොඳයි, දැන් මම කිරි ටික නම් මිරිකලා තියෙන්නේ ව්‍යංජනය හදාගන්න එකයි තියෙන්නේ. එනිසා අපි අපි අර අපි ඉන්න මට්ටමින් අපි පටන් ගත යුතුයි. ඒ නිසා ඒකට අපි භාග්‍යතුන් වහන්සේ කියන්නේ සත්‍ය ගවේෂී සත්‍ය චින්තන එක මේ ජීවිතය කියන පැවැත්ම මොකද්ද පේනවා කියන්නේ, මොකද්ද ඇහෙනවා කියන්නේ, අන්න ඒක හොයාගෙන ගියපු ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතයක් කරේටි නිජ්ජානක්කන්ති වගේ කියන ඒ ක්‍රමවේදයන් ඔස්සේ තමයි අපිට දැනුම් පද්ධති ලැබෙන්නේ. හැබැයි එය ඉදමීම සත්‍යං අඤ්ඤං මෝගමඤ්ඤං අනිකේව බොරුයි කියන තැනට යන්නේ නැතුව නිෂ්ඨාවකට නොගොස් ජීවිතේ සත්‍ය ගවේෂීත්වයක ඉස්මතුවක් වෙච්ච තැන සත්‍යයක් කියන්නේ කියුගේ සම්මුඛ විහිම තුළින් ප්‍රතිපදාවක් අර්ථාන්විත වෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි උපමාවක් උපමාව මට්ටමින් ගත යුතුයි. ඒ උපමාව තුළින් සන්නිවේදනය වන කාරණය මේ පැත්තට ගත යුතුයි අපේ ජීවිත. ඒ නිසා අපේ දැන් මගේ ජීවිත පැවැත්ම මොකද්ද? මම කියන්නේ ජීවිතයට හවුරු වෙන භාග්‍යතුන් වහන්සේ කියලා නෑ. හැබැයි අපේ ජීවිතයට ලං කරලා තියෙනවා කරුණු. නැතුව ධර්මයේ ජීවිතයයි දෙකක් වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනෝනේ. හැබැයි ඒ ලං කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ අකාලික ධම කාලික ලෝකයකට කාලික ව්‍යවහාරයකින් ලං කරලා තියෙනවා. ව්‍යවහාරයට රිංගගන්නේ නැතිව ව්‍යවහාරය පිරිසිඳ දැකීමේ වැඩපිළිවෙලට අපි යොමු විය යුතුයි. ඒ යොමු වීමේදී බාහිර උපකාරයේ කල්යාණ මිත්‍රත්වය නැත්නම් නාසිසස් නොමල නාසිසස් කෙනෙක් වෙන්නේ නැහැ. එයා මල නාසිසස් කෙනෙක් වෙනවා. නාසිසස් නොමල නාසිසස් කෙනෙක් උනේම බාහිර උපකාරයේ අනුවයි. බාහිර උපකාරයේ කියලා කියන්නේ එයාට ක්‍රමයක් දුන්නා. ඇත්ත පැහැදිලි කරලා දුන්නා. ඇත්ත පැහැදිලි කරලා දෙනකොට දේවගණක් ඉන්නවා කියන ගත්තකමවත් එහෙම නැත්නම් ඉන්න දේවගණ නැති වුණා කියන තැනට යෑමවත් උනේ නැහැ. ඒ නිසා හිතන ගතිය යුක්තව ශ්‍රද්ධාවෙන් එළඹෙලා කියන දේට අනුරූපවම හිතන ගතිය ඇති කරගත්ත තැන අපිට අවිද්‍යාවෙන් මුදෙන්නට පාර සකස් කරගැනීමට මාවත විවර කරගන්න පුළුවන්කමක් ලැබෙයි. ඉතින් ඒ නිසා ඇතැම් විට මාසෙහිපත් කරන කාරණාවල අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. යම් විදිහකට අඩුපාඩුකමක් වූයේ නම් ඒ මාගේ වරදක් බවත්, ඒ වගේම ධර්මයේ යම් සත්‍යයක් පැවසුනේ නම් ඒ සත්‍ය කියලා දෙන මගේ උතුම් ගුරුතුමන්ට අනුමෝදන් වේවා කියන අදහසක් හිතේට කරගෙන මෙතකින් අපි අවසන් කරමු. සම්බන්ධ වෙච්ච පින්වන්ත සියලුම සාමිනාංශේනාට, ඒ වගේම ප්‍රශ්න නඟපු ශ්‍රාවක සාවිකා සියලු දෙනාටම තිරුවන් සරණයි. සියලු දෙනාටම යහපත.
තිරුවන් සරණයි.
ගොඩක්. තිරුවන් සරණයි සෑම දෙනාටම. අපි ස්වාමින්වහන්සේට විශේෂක් කරගෙන අපිට මේ කර්ම කරුණු ගැන කතා දුන්නා. ඉතින් අපි ස්වාමින්වහන්සේට අපි සෑම දෙනාම එකතුටත් කුසල් අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී තිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ස්වාමින්වහන්සේගේ භවගාමි අවසාන ඉලක්කය සරයික්මනිම ලාගාවීමට නිවරහරවෝදේ සඳහා මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. ඒ වගේම අපගේ මාචාර්ය රවි ගොබ්බලගේ මෙතු දෝමවත් සිහිපත් කරමින් එතුමාටත් මේ පින් අනුමෝදන් වෙලා එතුමාටත් උතුම් නිර්වාණ සඳහා මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුදරාටම තෙරුවන් සරණයි. සමුදරාටම
සම්සාර
No sé, güey.